නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එතකොට පහුගිය දවස්වලදී බොහෝ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්න රාශියක් තිබුණා. ඉතින් ඒ හින්දා මට හිතුණා මේ භාවනා කරන හැටි සහ ඒ ප්‍රධාන ලක්ෂණ ටික කියන්න. මම අර බෞද්ධ නාලිකාවේ ටිකක් කිව්වා, නමුත් ඒක වෙලාව මදි. මේ විශේෂයෙන්ම අද භාවනා නොයෙක් භාවනා ක්‍රම තියෙනවා. ඉතින් මේවා කරගෙන යනකොට ඇති වෙන යම් යම් විනස්කම් මත බොහෝ දෙනෙක් රැවටෙනවා. ඉතින් ඒ නිසා මේ භාවනා කරන කෙනෙක් භාවනාවන්ගේ ගති ලක්ෂණ ටිකක් දැනගත යුතුයි කියන අදහසක් මට ඇති වුණා. මොකද බොහෝ දෙනෙක් පහුගිය කාලවල අහපු ප්‍රශ්නේ තමයි දැන් භාවනා කළා හිත කිසිම අරමුණකට යන්නේ නැහැ, දැන් ශුන්‍යතාවයක් තියෙනවා, ශුන්‍යතාවයට හිත තබාගෙන ඉන්න පුළුවන් කියලා. එතකොට ඒකේ මොන ඵලයේද වගේ තැනක ඔය වගේ ප්‍රශ්න තමයි ඉතින් මගෙන් ගොඩක් දෙනෙක් අහන්නේ. ඉතින් මේ මම ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්නම්, කතා කරන්නම්. එහෙම හොඳයි නේද පතන්සි මහත්තයා? එතනදී දැන් හැබැයි මේ කාරණාවත් මුලින් මතක තබා ගන්න තෝනේ. දැන් අද අපි මේ භාවනා ගැන කතා කරනකොට භාවනාව කියන්නේ චතුරාර්ය සත්‍ය එක කොටසක් විතරයි. සම්මා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි මේ භාවනාව කියන ටිකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධි ප්‍රඥා කියන අංග දෙකට සීලයක පිළිතන්න තෝනේ. සීලයක පිළිතලා සමාධි භාවනාවක් ප්‍රඥා භාවනාවක් වඩනකොට ත්‍රි ශික්ෂාව පිරෙනවා. හැබැයි අපි මුලින් දැනගෙන තියෙන්න ඕනේ මේ ටික කරන්නේ අපි මොකටද කියලා. එතකොට භාවනාව තුළ ඇති වෙන අධ්‍යක්ෂීම් වලින් අපි නොරවටෙන්නත් වග බලා ගන්නට ඕනේ. ඒ කියන්නේ අපි මාර්ගය වඩනකොට ඇති වෙන යම් යම් වෙනස්කම් නිසා, වෙනත් අධ්‍යක්ෂීම් නිසා, උදාහරණයක් ඇටිය යම් ශුන්‍යතාවයක් එන්නත් පුළුවන්. ඒ වගේම කයට හරි සැහැල්ලු බවක් එන්නත් පුළුවන්, කය අපහසුකමක් එන්නත් පුළුවන්, නැත්නම් ආලෝක සංඥාවල් එන්නත් පුළුවන්. මේ මාර්ගයේ වඩනකොට ඇති වෙන ධර්මතා මේ අපි බලාපොරොත්තු වෙච්ච ඵලය නෙමෙයි. එතකොට ඒ නිසා අපි යම් අර්ථයක් සඳහායි භවනා කළේ. මොකද්ද මේ අපිට ඕනේ? ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායස කියන මේ දුකෙන් මිදෙන්න ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැතුව මම අපි ශුන්‍යතාවයකට හිටියා කියලා, එහෙම නැතිනම් ආලෝකයක් අපිට ලැබුණා කියලා ඇති වෙච්ච ඵලයක් නැහැ. ඉතින් ඒ බවත් මතක තියෙන්න ඕනේ මුලින්ම මේ භාවනාව කියනකොට මාර්ග සත්‍යයට අයිති කොටස් ටිකක් විතරයි කතා කරන්නේ කියන එක. ඒ ටික ඒක මෙහා ඵලයේ සම්මාදිට්ඨිය දැනගත්ත කෙනෙක් තුල තියෙන්න ඕනේ කාරණාව කියන එක. අපිට පොඩ්ඩක් සාකච්ඡා කරන්න පුළුවන්. මම මේ ගැන කතා කරලා ඉවරුනහම පොඩ්ඩක් මට මතක් කරන්න අපි සාකච්ඡාවට ගන්න මේ සම්මාදිට්ඨිය ප්‍රභේද තියෙනවා. විශේෂයෙන් ඵලයේ සම්මාදිට්ඨිය, මාර්ග සම්මාදිට්ඨිය කියන එක. අනේ ඵලයේ සම්මාදිට්ඨිය, මාර්ග සම්මාදිට්ඨියේ වෙනස මොකද්ද කියන එක තේරුම් කරගන්නවා නම් හොඳයි. ඒක මම මේ භාවනා ගැන කියලා ඉවරුනහම අපි සාකච්ඡා වශයෙන් පොඩ්ඩක් කතා කරමු. ඒක මට පොඩ්ඩක් මතක් කරන්න මතක තියාගන්න. එතකොට මෙතනදී භාවනාව ගත්තාම අපි භාවනාව කොටස් දෙකකට බෙදනවා, සමත භාවනා සහ විදර්ශනා භාවනා කියලා. එතකොට මේ සමත භාවනාවන්ගේ කෘත්‍යයක් තියෙනවා, සමත භාවනාවන්ගේ ලක්ෂණයක් තියෙනවා. එතකොට සමත භාවනාවේ සමතයකින් කරන කෘත්‍ය මොකද්ද, සමතය හඳුනගන්න ලක්ෂණය මොකද්ද කියන ටික අපි තේරුම් කරගන්නට ඕනේ. විදර්ශනාවේ කෘත්‍යයක් තියෙනවා, ලක්ෂණයක් තියෙනවා. එතකොට සමත කියන වචනේ මම අර්ථ විග්‍රහ කරලා තියෙනවා මීට කලින්. සමත කියලා කියන්නේ යම් අවිසිච්ච දෙයක්, විසිච්ච දෙයක් සංසිඳවන ස්වභාවයෙන්, සංසිඳන අර්ථයෙන්, tempat කරන අර්ථයෙන්, ඒකරාශී කරන අර්ථයෙන්, එකඟාර්ථයෙන්, ඒකග්ගතාවයෙන් කියන අදහසකට සමත කියලා කියනවා. යම් ආරවුලක් එහෙම ඇති වුණාම සමත මණ්ඩලවලට යම් කියලා අපි කියන්නේ. ආරවුල සංසිඳින්නේ ඒ වගේ අපේ සිතේ තියෙන මේ කෙලෙස් ආරවුල සංසිඳවන්න පුළුවන් කමතහන් වලට කියලා සමත කමතහන්. තාකටින් ගත්තාම අපි දැන් එක තැනක ඉඳගෙන හිටියත් හිත එක මොහොතකවත් එක අරමුණක නැහැ, හිතේ හිතේ කතා කරන ගතිය තියෙන්නේ. ඒක තමයි විසිරුණු මනසක ලක්ෂණ, විචිත්තකම. අනේ විචිත්ත ස්වභාවය කියන එක දුරු කරන එක තමයි මේ සමතේ කෘත්‍යය. කෘත්‍ය සමත භාවනාවේ කටයුත්ත, සමත භාවනාවෙන් කෙරෙන වැඩේ තමයි මොකද්ද, විචිත්ත බව දුරු කරන එක. එතකොට මේ සමතකමතහන් ගත්තාම බුදුරජාණන් වහන්සේ 40ක් දේශනා කළා තියෙනවා. ඔය දස අසුභය, දස ආනුසති, දස කසින, එතකොට බ්‍රහ්ම විහාර හතර, චතුධාතව වත්තාන, පටිකූල මනසිකාර භාවනා, මෙන්න මේ වගේ කමටහන් 40ක් පෙන්නලා තියෙනවා. මේ හැම එකක්ම චිත්ත සමතයක් ඇති කරගන්න පුළුවන් කමටහන්. එතකොට මේ කමතහන් වල ස්වභාවය තමයි යම් කිසි කෙනෙක් ඒ එකම නිමිත්තක් නැවත 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 වඩනකොට සිතේ විසිරිච්ච ස්වභාවය ටික ටික අඩු වෙනවා. එතෙන්දී මේ සමත කමතහනකදී කමතහන් වල නානත්වයක් තියෙනවා. සමහර කමතහන් තියෙනවා විතර්ක බලයෙන් විතර්ක නවත්තන සමත, තව කමතහනක් තියෙනවා විතර්ක සංසිඳුවීමම විතර්ක නවත්තන. අපි උපමාවක් ගත්තොත් දැන් ආනාපාන සති කමතහන කියන්නේ ආරම්භයේ පටන්ම විතර්ක සංසිඳුවමින් විතර්ක නොවන ස්වභාවයට පත් කරවමින් මේ හිත ඒකාග්‍රතාවයට ගන්න උදව් වෙන කමතහන. නමුත් අනිත් හැම කමතහනක්ම විතර්කයේ බලයෙන් තවත් පිටුවිල්ලක් උපද්දලා කලින් මේ අකුසල සහගත, නීවරණ සහගත විතර්ක නූපදින ස්වභාවයට පත් කරන්න තමයි අනිත් කමටහන් තියෙන්නේ. ඒකට දැන් ওই ධර්මයේ පෙන්නන සාමාන්‍යයෙන් ඔරුවක් පැදගෙන යන කෙනා තමන්ගේ රිටේ බලින්ම ඒ ඔරුව නතර කරනවා වගේ විතර්ක බලෙන් විතර්ක සංසිඳුණ කමටහන්. ඉතින් මේ සමත කමටහනක ලක්ෂණය කෘත්‍ය තමයි මොකද්ද, මේ විසුරුමුඛම අවිචිච්ඡකම නොයෙක් නොයෙක් අරමුණු වල සිද්ධවන ගතිය නැතිකරන එක, නවත්තන එක. එතකොට මේ සමත කමටහනක කෘත්‍ය තමයි ඒක, ලක්ෂණය තමයි ඒකග්ගතාවේ. ඒ කියන්නේ එක අරමුණක තමන් කැමති වෙලාවක් කැමති තාක් ඉන්න පුළුවන් තැනකට ගන්න පුළුවන්. එතකොට මේ සමත කමතහනේ විපහකේ මොකද්ද, රාග විරාග චේතෝ විමුක්තිය. මේ සමත කමතහන උපරිම වැඩුවාම නැතිනම් මේ සමත කමතහන වඩනකොට රාග ස්වභාවය අඩු වෙනවා, විරාග ස්වභාවයට යනවා. ඒක රාග විරාග චේතෝ විමුක්ති කියලා කියන්නේ. මෙන්න මේ ලක්ෂණ තමයි අපි විශේෂයෙන් දැනගන්නට ඕනේ. අපි කියමු යම් කිසි කෙනෙක් ආනාපාන සති භාවනාව දිගටම කරනවා. පුළුවන් විදිහකට ඉඩ ලැබෙන අවස්ථාවකදී සමත කමතහනකුත් අනිත් වේලාවකදී ඔය වැඩ කටයුතු කරනකොට බුදු ගුණ සුභේ මරණේ මෛත්‍රී වගේ ඒ සතර කමඨාන් වලින් එකකුත් මේ වගේ හිත තබාගෙන මාර්ගය මාර්ගවල දැඩි වෙහසක් උත්සාහයක් ධර්මයෙන් හිත තැන්පත් කරගන්න කුමන හෝ උත්සාහයක යෙදෙනකොට කමඨානක ටික කලක් කරනකොට අර හිතේ හිතේ කතා කරන වේගය ටික ටික අනුක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙලා අපි අර ආනාපාන සතියේට සති නිමිත්ත හැටියට මුඛ නිමිත්තෝ නාසිකාග්‍රය ළඟ හිත තබා ගන්නද කියලා ඒ මුඛ නිමිත්ත හෝ නාසිකාග්‍රය ළඟ හිත තබා ගන්න මුලින් අපහසුකම තිබුණත් හොඳට පුළුවන්කම එනවා. එහෙම සති නිමිත්ත තුල හිත තබාගෙන නැවත නැවතත් මේ උත්සාහවත් වෙනකොට සීයේ මාස්සස පස්වාස කරනකොට තවදුරටත් අරමුණු එන එක හොඳටම නතර වෙනවා. ඉතින් මෙහෙම නතර වෙනකොට ඖදාහරික මට්ටමේ අරමුණු නතර වෙනකොට තමන්ට වෙනදට වඩා ලොකු විශේෂණයක් මනසේ දැනෙනවා. මනසේ දැනෙනවා කියන්නේ වෙනද වගේ අර යම් විතර්ක මතක් වුණාම ලෝකෙ අපි ජීවත් වෙනකොට තම අඩුපාඩු වෙනවා. ඉතින් තමන් අතින් වෙච්ච අඩුපාඩු සහගත විතර්ක මතක් වෙච්ච වෙලාවල් වලට සමහර විට තමන්ට දැඩි අපහසුකමක් ආයාසයක් පපුව පිච්චෙන ගතියක් වගේ ඇති වෙන විතර්ක එන්න පුළුවන්. ඒව සම්පූර්ණම නූපදින බව තමන්ගේ මනසේ තමන්ටම තේරෙනවා. එතකොට වෙහෙසෙන් ඇති කරන විදිහ විතර්ක තමන්ගේ මනසේ නොවෙනවා දකින්න කොටත් නොවෙන එකත් තමන්ට පුදුම පහසුවක්. ඒ වගේම මේ සති නිමිත්ත තුළ මේ චිත්ත ඒකාග්‍රතාවය නිසා කයේ දරත බව, කයේ රළු බව ගොඩාක් අඩු වෙනවා. අඩු වෙච්ච නිසා කයට ලොකු සැහැල්ලු බවක් ඇති වෙනවා. වෙනදා විදිහට නොයෙක් නොයෙක් අරමුණු සිහි කරන ගතිය නැතිකම නිසා අර කලින් තිබුණු කමට සාපේක්ෂව තමන්ට ශුන්‍යතාවයක් හසු වෙනවා. ශුන්‍යතාවයක් කියන්නේ ඒ අරමුණු වල හිස් බවක්, අඩු බවක් හසු වෙනවා. මේක තවදුරටත් හොඳට කරගෙන යනකොට මේ සමතකමතහන තමන්ට කැමති වෙලාවක කමතහනේ ඉන්න පුළුවන්, කැමති නම් ඒක නවත්තන්න පුළුවන්. මේ වගේ තමන්ගේ පාලනයට නතු කරගන්න පුළුවන් මට්ටමට ගත්ත හැකි. ගන්නකොට තමන්ට කිසිම අරමුණක් සිහි නොකොට, කිසිම අරමුණක් සිහි නොවන විදිහට සති නිමිත්ත හිත තියාගන්න පුළුවන්. ඔන්න දැන් ඒකාග්‍රතාවයේ සති නිමිත්ත හිත තියාගෙන කිසිම අරමුණක් මෙනෙහි නොකර තමන්ට ඉන්න පුළුවන්. ඒ නිසා කිසිම අරමුණක් මේ තේන තෙක්මාන හිතට හසු වෙන මාන වෙනත් අරමුණක් නැ තමන් ඉන්න නිමිත්ත ඇරෙන තමන් ඉන්නවා කියලාවත් දන්නේ නැති මට්ටමට එනවා. මෙන්න මේ වගේ තැන් වලට ගත්තාම ගොඩාක් දෙනෙක් මේක මේ චේතෝ විමුක්තියක් ශුන්‍යතාවයක් කියලා රැවටෙනවා. නැහැ, හොඳට මතක තියාගන්න මේ තමයි සමත කමතහනේ සමතේක ලක්ෂණය. සමතේ ලක්ෂණය තමයි ඒකාග්‍රතාවය. දැන් මේ වගේ තැන් වලටපත් වෙනකොට ගොඩක් දෙනෙක් හිතනවා දැන් මේ ශුන්‍යතාවය අරමුණු කරන්න පුළුවන්, ශුන්‍යතාවයෙන් මට ඉන්න පුළුවන්, දැන් රාගාදී අරමුණු Tamanට එන්නේ නැහැ, තරහයන් ගතිය අඩු වෙනවා. එතකොට ගොඩාක් දෙනකොට හිතෙන්නේ කෙලෙස් දැන් නැති වෙලා, කෙලෙස් ගොඩාක් අඩු වෙලා කියලා හිතෙන්න පුළුවන්. එතකොට නමුත් හොඳට මතක තියාගන්න ඕනේ කෙලෙස් නැති වෙලා නැහැ, කෙලෙස් අඩු වෙලා නැහැ, කෙලෙස් නැති වෙන, කෙලෙස් අඩු වෙන කමතහනක් අපි කළෙත් නැහැ තව. තාම එහෙම එක තඹුනේ මේ සමත කමතහනක් වැඩි, ওই සමත කමතහනේ ලක්ෂණ ටික විතරයි. එතකොට දැන් මෙහෙම තවදුරටත් කළොත් දවල් යම්සේද රෑයේසේ, රෑ යම්සේද දවල් ලෙසේ එක විදිහට එළඹ සිටින ආලෝක සංඥා එන්න පුළුවන්. මේ මුළු ශරීරයේම බොහොම ප්‍රබෝධමත් ස්වභාවයට පත් වෙන නැවුම් බවකින් හිත තබාගෙන කටයුතු කරන්න පුළුවන් මට්ටමටත් එන්න පුළුවන්. මේ කෙලෙස් නැති වෙච්ච හින්දා හැම නෙමෙයි මේ සමතකම තහනේ ලක්ෂණේ කෙලෙස් తాවකාලිකව යට ගිහිල්ලා මේ තියෙන්නේ. හරියට රබර් රෝලයක් වතුරේ බුවා වගේ සිද්ධියක් මේ තියෙන්නේ. එතකොට අරමන් කිව්ව වගේ එක කමතහනකට හිත තබාගෙන හොඳට වෙන කිසිම අරමුණක් මෙනෙහි නොකොට තමන්ට ඉන්න පුළුවන් මේ ශුන්‍යතාවයක. එතකොට ඒ දැනෙන ශුන්‍යතාවයේද කෙලෙස් අඩු වෙච්ච නිසා, කෙලෙස් නැති වෙච්ච නිසා ඇති වෙන ශුන්‍යතාවයක් නෙවෙයි, මේ සමත්ත කමතහනේ ලක්ෂණයයි කියන එක තේරුම් ගන්නට ඕනේ. විසිරිච්ච බව දුරු කරන කෘත්‍ය කළ නිසා, විසිරිච්ච බව දුරු කරන කටයුත්ත මේ කමතහනෙන් කළ නිසා, ඒ විසිරිච්ච බව දුරු වීම නිසා එළඹ සිටින ගති ලක්ෂණයක් මේ කිසිම අරමුණක් මෙනෙහි නොකොට එක නිමිත්තක ඉන්න පුළුවන්, අනෙක් කිසි දෙයක් හිතට හසු වෙන්නේ නැහැ වගේ කියන ගතිය ඉපදුනේ කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි සමතයක තියෙන ලක්ෂණ ටික. ඔය ටික අපි තේරුම් නොගත්තාම, නොගත්තොත් තමයි අපිට හිතෙන්නේ දැන් කෙලෙස් ගොඩක් අඩු වෙලා, එහෙම නැත්නම් දැන් යම් තැනකට ඇවිල්ලා ඇති, යම් මාර්ගඵලයකට ඇවිල්ලා ඇති කියලා රැවටෙන්නේ. ඔය වගේ අවස්ථාවකදී නොදන්න කෙනෙකුට ඔයා දැන් මෙන්න මේ අහවල් ඵලයේ ඉන්නේ, අහවල් තැනයි ඉන්නේ කිව්වොත්, ඉතින් ඇත්ත නොදන්න කෙනා බොරුවකුත් කරනවා නෙමෙයි, එයාම හිතා ගන්නවා එහෙනම් මම මේ වගේ තැනක වෙන්න ඇති කියලා. මොකද දැන් තමන්ගේ පෙරපසු මනසක් තේරෙනවා, තමන්ගේ ගති ටිකකුත් තේරෙනවා, වෙනස්කමකුත් තේරෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී කවුරු හරි නොතේරෙන කමට හරි ඔය වගේ දෙයක් කිව්වොත් ඇත්තටම කෙනා රැවටෙනවා. ඉතින් නොරැවටෙන්න මේ ලක්ෂණ ටික හඳුනගෙන තියෙන්න ඕනේ. ඒකට ඔය කුමන ආකාරයකට හෝ හිතේ වැඩිම, හිතේ දියුණුව මාර්ගඵල වලට අදාළ නැහැ. නමුත් උපකාරක ධර්මයක් මිසක මේ සමතේ කිසිම සම්බන්ධයක් නැහැ මාර්ගඵල සිද්ධියට, ඔය මොන මට්ටමකට ආවත් එහෙම. එතකොට ඔය රාගාදී අරමුණු නොවෙන, තරහ නොවෙන, ඒ වගේම කැමැති දලාවක් කැමරිතා කමතහනේ ඉඳින් අනිත් අරමුණු මෙනෙහි නොකොට අනිත් අරමුණු නූපදින විදිහට, ශුන්‍යතාවය වගේ ස්වභාවයක් දැනෙන විදිහට ඉන්න ස්වභාවයට හිත හදාගත්තාම, ඕක වැඩි දියුණු කළොත් කල්ප 84000ක් යනකම් ඉන්න පුළුවන්. ඔකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. මේ කෙලෙස් විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා, ඒ මොහොතට විතරක් නැති වෙන එකට කියන තදංග වශයෙන් කියලා. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ ওই ධ්‍යාන මට්ටම් වගේ අවිල්ලා ඔය නේව සංඥා නාසඤ්ඤා තලයේ වගේ තැනකට යනකම් යන්න පුළුවන්. ඉතින් ඒක අපේ ජීවිතයෙන් හඳුනා ගන්න ඕනේ. ඔය කියන ලක්ෂණ ටික, චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා නම් නොයෙක් කරුණු මෙනෙහි නොවන ගතියක් තියෙනවා නම් මෙනෙහි නොකර ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නම්, ඒ වගේම හිතට කයට ප්‍රබෝධමත් ගතියක් තියෙනවා නම්, ආලෝක සංඥාවක් තියෙනවා නම්, ආලෝක නිමිති තියෙනවා නම්, මෙන්න මේ හැම එකකම සමතකම තහනක ලක්ෂණ ටිකක් නේද කියලා තේරුම් ගන්නට ඕනේ. ඔය සමතේ උපරිම වැදුවහම මං කියුවේ රාග විරාග චේතෝ විමුක්ති කියලා ධර්මයේ පෙන්නනවා. රාගයේ විරාග ස්වභාවයට පත් කර ගන්න පුළුවන් බවට පත් වෙනවා. එතකොට දැන් අපි ටිකක් කතා කරලා බලමු විදර්ශනාව ගැන. විදර්ශනාව කියලා කියන්නේ උරුඩ හාත්පසින්ම වෙනස් එකක්. විදර්ශනාව කියන හරියට දැන් කුකුලෙක් ආහාර ගන්නකොට බිම පහුරු ගාලා පණුව හරි සත්තු හරි කොටලා කනවා, ආපහු ටිකක් පහුරු ගන්නවා, පහුරු ගාලා කොටලා කනවා. අනේ ඒ වගේ විදර්ශනා කරන කෙනා අරමුණ නුවණින් සම්මර්ෂණය කළ අර කුකුල පහුරු ගන්නවා වගේ, නුවණින් සම්මර්ෂණය කළ ඇත්තට අවබෝධ කර ගන්නවා. ආයෙත් පහුරු ගන්නවා වගේ ආයෙත් නුවණින් මෙනෙහි කළා ඒක ඇත්තට හිතට තේරුම් ගන්නවා. මේ විදිහට මනිතිකාරය කරනවා, ඒක තේරුම් ගන්නවා. ආයෙත් මනිතිකාරය කරනවා, ඒක තේරුම් ගන්නවා. සම්මා දිට්ඨිය සංකප්පේට, සංකප්පේ සම්මා දිට්ඨියට කියලා ඒ දෙන්න වුණු අතර ගනුදෙනුවක් තියෙනවා. එතකොට ඒකෙදී අරමුණු අඩුකම හෝ අරමුණු නැතිකම හෝ අරමුණු ඇතිකම හෝ ප්‍රශ්නයක් නෙමෙයි විදර්ශනා කරන එකට. විදර්ශනා කරන කෙනාට අරමුණු ආවත් එකයි අරමුණු නාවත් එකයි. නාපු එක එයා අවුස්සලා උපද්දලා අරගෙන නුවණින් බලනවා. ආපු එකේ එළඹ සිටපු එකේ නුවණින් සම්මර්ෂණය කරලා බලනවා. අරමුණු නාපු අරමුණත් ආපු අරමුණේ දෙකේම නුවණ හසුරවන එක විදිහට මේ. ඒ නිසා විදර්ශනා කරනකොට ඒකේ ස්වභාවය අපි ටිකක් තේරුම් කරගන්න ඕනේ. අන්නේ විදර්ශනා භාවනාවට තමයි කෙලෙස් කියන එක නැති වෙන්නේ. කෙලෙස් කියන එක දුරු වෙන්නේ. සමතකම තහනකින් කෙලෙස් නැති වුණේ නැහැ. අර සමතේ ලක්ෂණ ටිකකින් ඇති වෙච්ච ගති ටික ඉස්සෙල්ලා මම මතක් කළේ ඒ කෙලෙස් අඩු වෙච්ච නිසා හෝ කෙලෙස් නැති වෙච්ච නිසා නෙමෙයි. එතකොට අපි දැන් බලමු කෙලෙස් නැති වෙන්නේ කොහොමද, කෙලෙස් නැති කරගන්නේ කොහොමද කියලා. ඒකෙදී ඇත්තටම කෙලෙස් ඇති බව හෝ නැති බව කියන කාරණාව තමන්ට තේරුම් කරගන්න පුළුවන් ඒකට සාපේක්ෂතාවයකින්. ඒකියේ සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි දකින බව තමන් තුළ නැතිකමට සාපේක්ෂව දත යුතුයි නොදකිනකම කියන කෙලෙසි තමන්ගාව තියෙනවා කියන කාරණාව. ඒ විදිහට බලලා මේ කෙලෙසි ගෙවා ගන්නට ඕනේ, ගෙවන්නට ඕනේ. ඕකෙදී අපි කලින් කතා කරපු ටිකම කතා කරමු. මම අපි එතනදී විදර්ශනාව කියන ටික ගන්නෙමු. මෙහෙම දැන් විදර්ශනාව කියනකොට විදර්ශනා කියනවා, විපස්සනා කියලා කියනවා. මේවා පාලි සංස්කෘත වචන. සිංහලෙන් ගත්තාම යතහ භූත ඥානය කියන එක, තව පැත්තකින් ගත්තාම නිවැරදි දැකීමක් කියන එක, විශේෂ දැකීමක් කියන එක මේ වචන වල අර්ථ ටික. සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා ටිකක් විශේෂයකින් දකින බව. සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා විශේෂකින් දකිනවා. මොකද්ද? සාමාන්‍ය ලෝකයා සත්‍යෙක් පුද්ගලයෙක් කියලා දකින තැනක, සත්‍යෙක් පුද්ගලයෙක් කියලා දකින තැනක ඒ සාමාන්‍ය ලෝකයා දකින දෙයට පොඩ්ඩක් ඔබ්බෙන්, සාමාන්‍ය ලෝකයා දකින දෙයට පොඩ්ඩක් ඔබ්බෙන් මෙතන නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන්නේ කියලා නුවණින් දැඩිය යුතුයි. ඒ සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා ඇත්ත ඇති හැටි නුවණින් බලන එකට කියනවා විදර්ශනා කියලා. එතකොට අපි එතනදී ඒක මෙන්න මෙහෙම පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. මම අර වෙනදා කතා කරපු විදිහට දැන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා මෙන්න මෙහෙම, අච්චිච්ච තණ්හං ඉද නාම රූපේ. මේ නාම රූප දෙකේ තණ්හාව නැති කර ගන්න, මේ නාම රූප දෙකේ තණ්හාව දුරු කර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද නාම රූප දෙකේ තණ්හාව අපිට තියෙන්නේ නාම රූප දෙක හැටියට පෙන්නලා නෙමෙයි, කෙනෙක් පුද්ගලයෙක් හැටියට පෙන්නලයි. ඉතින් දැන් අපි එතන පවතින ධර්මතාවය මෙනෙහි කරමු. ඉස්සෙල්ලා මෙන්න මේ ටික හොඳට හැමෝම මා වෙන දේවල් මෙනෙහි නොකර මම එක්ක එන්න. මේ කලින් මම මතක් කරලා තියෙන දේ, නමුත් මේකේ ලොකු කාරණාවක් අන්තිමට පෙන්නවා. බුදුරජාණන් වහන්සේ මේ අච්චිජි තණ්හං ඉද නාම රූපේ, මේ නාම රූප දෙකේ මහාන තණ්හාව දුරු කරගන්න කියලා ලෝකයට පෙන්නලා ඒ නාම රූප දෙක පොඩ්ඩක් බෙදලා පෙන්නවා. පෙන්වහම ඒකෙන් එක පැත්තක් පෙන්නවා රූපය කියන එක. හොඳට රූපය කියන එක කෙස්, ලොම්, නිය, දත්, හම්මස්, නහර ඒ වගේ කුණුප කොටස් වශයෙන් අනුක්‍රමයෙන් හෝ ප්‍රකට ප්‍රකට කොටස් වශයෙන් බලන්න පුළුවන්. එහෙම බලලා කනගුණ ආහාර නිසා මේ රූපේ හැදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ආහාරය නිසා මේ රූපේ හැදෙනවා. රූපේ ස්වභාවය තමයි පටිඝාපෝතේජෝ වායෝකින් සතර මහා ධාතු වශයෙන් හෝ කුණුපකොටස් වශයෙන් කෙස්ලොන් නේද සම්මස්නහරකින කුණුපකොටස් වශයෙන් හෝ නැත්නම් මං අර උපමා කළ තින මැටි වරිච්චි පිටියකට උපමා කළා හෝ බලා ගන්න කය එබඳුයි. එබඳු කය හැදිලා තියෙන්නේ කනගුණ ආහාරය නිසා. ඔන්න දැන් ඒක හොඳට තේරුම් අරගෙන ඒක පැත්තකින් තබා ගන්න. සත්ත්වනෝ පුද්ගලනෝ කිසිම සවිඥානික බවක් නැති හැඟීම් දැනීමක් නැති කෙස්ලොම් නියද ධම්මස්නහර මලමිනියක් සිහි කරගන්නකො මලමිනියක දින කොටස් ටික ඒ කෙස්ලොම් නියද ධම්මස්නහර ඇට ඇට මිදුළු වගේ කොටස් ටික තියෙන කනගුණ ආහාරයෙන් හැදුණු රූපෙ. ඔන්න ආහාරයේ හේතුව ඒ හේතුයෙන් හටගත්ත ඵලය තමයි මෙබඳු කොටස් ටිකකින් යුක්ත වූ මේ කය. ඒක වෙනමම සිද්ධියක්. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතිනවා අවිද්‍යා සංඛාර කියන නැත්නම් අවිද්‍යා කර්ම කියන හේතු නිසා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය. ඒ විඥානය මේ කනගුණ ආහාරයෙන් හැදුණු හම්මස්ලේන ආහාරයෙන් යුක්ත කය ඇසුරු කරගෙනයි පවතින්නේ. මේ කය හරියට මේ විඥානයේ නවාතන් දෙන්න විඥාන නතර වෙලා තියෙන ගෘහයක් වගේ ගෙයක් වගේ ඈ කයෙන් කරන කෘත්‍යය එක්කරයි. එතකොට විඥානයේ අපිට සැප දුක් විඳින්න විපාක විඳින්න පොළොව සකස් කරලා තියෙනවා. පොළොව සකස් කරපු එක තමයි ඔය මේ රූපය කියලා කියන්නේ. එතකොට ඒ කයේ පිහිටලා තියෙන විඥානය අවිද්‍යා කර්ම කියන නැත්නම් අවිද්‍යා සංඛාර කියන හේතු නිසා හටගත්ත ඵලයක්. ඔන්න දැන් අපි සත්‍ය පුද්ගලය කියන තැනක තියෙන දෙපැත්තකින් හටගත්ත ඵල දෙකක්. කනබුණ ආහාරයෙන් හැදුණු හම්මස්ලේන ආහාර වලින් යුක්ත කයත් අවිද්‍යා සංඛාර කියලා නැත්නම් අවිද්‍යා කර්ම කියන හේතුන්ගෙන් හටගත්ත විඥානීය ප්‍රතිසංවේදයෙන් තමයි විඥානීය නැමැති ඵලයක්. මේ කයයි මේ හිතයි දෙක එකට එකතු වුණාම කියනවා නාම රූප කියලා. එතකොට මේ නාම රූප දෙකේදි විශේෂ ස්වභාවයක් තියෙනවා. මේ අවිද්‍යා කර්මෙන් හැදුණු විඥාණය මේ රූපේ බැඳෙනවා. කනබුණ ආහාරයෙන් හැදුණු රූපය මේ නාම ධර්මයන්ගේ ගෙතෙනවා බැඳෙනවා. වෙන වෙනම ඇති වුණාට දෙපැත්තකින් ආපු ඵලයක් වුණාට හරියට ගහකුයි වැලකුයි එකට ඇතිලා තියෙනවා වගේ ඊට පස්සේ ගහේ ඕජාසාරේ වැල උරා ගන්නවා වැලේ ඕජාසාරේ ගහට උරා ගන්නවා වගේ මේ නාම රූප දෙකේ ගති කයේ ගතියට අනුව හිතත් හිතේ ගතියට අනුව මේ කයත් කියන දෙක හැදෙන්නේ. මෙහෙම හැදෙමින් මේ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් තමයි අපි ජීවත් වෙනවා කියලා කරන ඔක්කොම ටික කරන්නේ. මේ කය මලමිනිය වගේ කය කිසිම දෙයක් දන්නේ නැහැ. එබඳු කය ඇසුරු කරගෙන පවතින හිතෙනුයි රූප බලන්නේ. කය ඇසුරු කරගෙන පවතින හිතෙනුයි සද්ද අහන්නේ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි ගඳ සුවඳ දැනෙන්නේ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි රස දැනෙන්නේ. ස්පර්ශ දැනෙන්නේ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි ගෙදර සිහුණා කෙනෙක් සිහුණා කියලා කියන්නේ. ඒ සිටේට දැනෙච්ච මත්තන් තමයි අපි ආපහු තව තව සිත් වලින් සිහි කරන්නේ බාහිර රූප මතක් වුණා සිහුණා කියලා. නමුත් හොඳට බලන්න කය අපිට හම්බ වෙලවත් නැහැ, දන්නේවත් නැහැ. කය උපකාර වෙලා තියෙන සිතට පවතිනද, සිත ඇසුරු කරගෙන පවතින මේ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් කෙරෙන වැඩ ටිකක් තමයි ඔය. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසාම ඉබ්බා තමන්ගේ ඉන්න කටුවත් අරගෙන හැමතැනම යනවා වගේ තමන්ගේ දේ අරගෙන යනවා වගේ මේ විඥානේ තමන් ඉන්න කටුව තමන් ඉන්න ගේත් අරගෙන තමයි තැන් තැන් වලට යන්නේ ඈ තමන්ට යැපෙන්න ඕන නිසා. එතකොට අපි පුද්ගලයෙක් යනවා එනවා කියන තැනක මේ සිතින්ම චේතනා උපද්දලා සිතින්ම ක්‍රියාකිරීමේ වාතයක් ඇති කරවලා ඒ නිසා මේ කය ඉදිරියට ආපහු අරගෙන එන්නේ. එතකොට මෙතනදී අපි තේරුම් කරගන්නට ඕන ප්‍රධාන වශයෙන් මම ඔය විස්තර කළාට ඒක මෙන්න මෙහෙම අපි මෙනෙහි කොට යුතුයි. අපි කියමු අපිට යාළුවෙක් මිත්‍රයෙක් නෑදෑයෙක් සහෝදරයෙක් හැටියට හම්බ වෙන්න නැත්නම් තමන් කියලා හම්බ වෙන අරමුණක් අරගෙන ඒ අරමුණේ නුවණින් මෙනෙහි කරන්නට ඕනේ බලන්නට ඕනේ. රූපය අනාත්ම ස්වභාවිතය මේ කයේ තියෙන මේ රූපයේ කෙස්ලොම් නේද ධම්මස්නහරවලින් නේද හැදිලා තියෙන්නේ යුක්තයි නේද කනබුන ආහාරෙන් හැදිලා තියෙන්නේ කියලා හොඳට බලනවා. ඊට පස්සේ කය ඇසුරු කරගෙන පවතිනවා අවිද්‍යා කර්ම කියන හේතු නිසා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් නේද මේ අරමුණු දකින්නේ කියලා අපි බලනවා. කොහොම නුවණින් මෙනෙහි කරන කොට මෙතන නාම රූප කියන ධර්මතා දෙකක් අපිට හම්බ වෙනවා. මේ නාම රූප කියන ධර්මතා දෙයක් හම්බ වුණාට දැන් මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? දැන් කිව්වහම අපිට තේරෙනවා ඇත්ත රූපයේ කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන්නේ මලමිණියක් වගේ තමයි කියලා තේරෙනවා. කය ඇසුරු කරගෙන පවතින හිත තියෙනවා ඒ හිතට තමයි රූප පෙනෙන්නේ කියන එකත් අපිට තේරෙනවා. අපිට තර්කානුකූලවත් ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද කෙනෙක් මරුණා කියලා කියන්නේ විඥානේ නැති වෙන එක නිරුද්ධ වෙන එක. එහෙම වුණාම ඇත්තටම රූප පෙනෙන්නේ සද්ද ඇහෙන්නේ නැහැ නේද? එහෙනම් හිතට තමයි මේව දැනෙන්නේ කියලා තර්කානුකූලව අපිට හිතා ගන්නත් පුළුවන්. නමුත් දැන් ඔය නාම රූප දෙක පෙන්වුවට අපිට ඒක එළඹ සිටින්නේ නැහැ. ඒක එළඹ සිටින්නේ නැහැ. ඒක එළඹ නොසිටින්නට හේතුව මොකද්ද? මෙතනදී ආහස්රව කියන කොටසක් තියෙනවා. ඔන්න දැන් මේ මෙන්න මේ ටික තමයි කෙලෙස්. දැන් ওই නාම රූප දෙක නොදන්නා කමට කිව්වේ අවිද්‍යාව කියලා. නමුත් දැනගත්තා ඒකේ එළඹ නොසිටින කමට කියනවා ආශ්‍රව නැත්තම් කෙලෙස් කියලා. දැන් ආශ්‍රවයන්ගෙන් වැහිලා තියෙන කෙලෙසුන්ගෙන් තමයි මේ ඇත්ත වැහිලා තියෙන. ඇත්ත නොදන්නවා නෙමෙයි දන්නවා. දන්නවා වුණාට ආශ්‍රව වැඩි කෙලෙස් වැඩි. මේ කෙලෙස් දුරුකට යුතුයි ආශ්‍රව දුරුකට යුතුයි. ඕකෙදී මම මහත්මලාට උපමාවක් කියන්නම්. කලින් මම කෙටියෙන් මතක් කළා. නමුත් ඒක විස්තරව මේක මගේ ජීවිතේ සැබෑම සිද්ධියක්. ඇහෙනවා නේද පස්මසේ මාත්‍ය? මේ මම පුංචි කාලේ අවුරුදු 11 12 විතර වෙනකම්ම මේ ආහාර ගත්තේ වම් අතින්. ඉතින් අපේ නෑද සීය කෙනෙක් හිටියා. මම පොඩි කාලේ ඉස්කෝල නිවාඩු වලට සීයගේ ගෙදර එක්කයි යනවා. දවසක් ඒ සීයගේ ගෙදර ඉඳගෙන කෑම කන්න හදද්දී සීයගේ පොයසියක් පුතාලා ඔක්කොම එකතු වෙලා මට ඉතින් අවිහිළු කළා. මේ වන් අතින් කෑම කනට ඔක්කොම දකුණු අතින් කෑම කන්නේ වන් අතින් කෑම කන එක. මම ඉතින් වන් අතින් කෑම කෑවේ අම්මලාට උනත් ඒක ඒ තරම් තේරෙන්නේ නැති ඇති. නමුත් මේක පුතේ හොඳ නෑ, මේක වැරදි, වම් අතින් කන්න එපා, කන්න ඕනේ දකුණු අතින් කියලා මට කවුරුත් කියලා දුන්නේ නෑ. කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. කියලා නොදුන්න නිසා මට හරි වැරද්දක් දන්නේත් නෑ. මං කළේ වම් අතින් කන්න එක තමයි. ඒක වැරදි කියලාවත් මම දන්නේ නෑ. මොකද හරි එකක් මම දන්නේත් නෑ. ඒ නිසා මේක වැරදි කියලා මම දන්නේත් නෑ. මං ඉතින් වම් අතින් තමයි කෑවේ. ඉතින් මට එදා අර 100 කියලා දුන්නා. පුතේ වං අතින් කන්න එපා, වං අතින් සාමාන්‍යයෙන් කන්නේ නැහැ. අපි ඒ ඇසිකිලි කැසිකිලි ගියාම පාවිච්චි කරන ආතනේ පුතේ කියලා විහිළුත් කළා. මේ වං අතින් කන එක හොඳ නැහැ කියලා කිව්වා. කියලා මට කිව්වා පුතේ දකුණු අතින් කන්න හුරු වෙන්න ඕනේ. ඔන්න දැන් මෙච්චර කල් කරපු එක මම වැරදි කියලා කිව්වා. ඊට පස්සේ නිවැරදි එක මට කිව්වා දකුණු අතින් කන්න කියලා. ඔන්න දැන් මට තේරුණා මෙච්චර කල් මම කරපු එක මෙච්චර කල් කාපු විදිහ වැරදි කියලා තේරුණා. දකුණු අතින් එහෙනම් මම කෑම කෑ යුතුයි කියලාත් මට තේරුණා. හිතේරණෙම හොඳට තේරුණා, හොඳට වැටහුණා. හොඳට මතකෙටත් හිටියා. නමුත් ඒ වුණාට අවුරුදු 12 කෑම කාපු මට තේරුච්ච පමණකින් හුරුව නැති වුණේ නෑ. වං අතේ හුරුව මේ වචනේ සියයෙන් ඇහෙනවත් එක්කම වං අතේ හුරුව මට අතහැරුන්නේ නෑ. ඔය වචනේ සියය කියනවත් එක්කම දකුණු අත මට හුරුුනේ නෑ. ඊට පස්සේ මට වැඩක් තිබුණා. ඊට පස්සේ මට තේරුණේ මේක කොච්චර අමාරුද කියලා. පස්සේ වං අතින් කන එක වැරදි කියලා දැනගෙන දකුණු අතින් කන එක හරි කියලා දැනගත්ත පස්සේ මට වුණා මොකද්ද වං අත භාවිතා නොකොට කෑම කද්දී පුළුවන් තරම් දකුණු අතම භාවිතා කරන්න. දකුණු අතම භාවිතා කරන්න. හැබැයි මම දකුණු අතින් කෑම කන්න හැදුවට මට හුරු නැහැ. බත් ටික පිඟානේ රැක් කරනවා. අත හැම තැනම ගෑවෙනවා. දකුණු අතින් කන්න මතක් කරගන්න අමතක වෙන හැම වෙලාවකම වං අත ඉදිරිපත් වෙනවා. බත් පිඟාන ළඟට එන හැම වෙලාවකම වං අත තමයි ඉදිරිපත් වෙන්නේ. හොඳ සිහියක් පවත්වන්න උනා මට වං අත ඉදිරිපත් වෙද්දි වං අතේ කන්නේ නැතුව දකුණු අතෙන් ගන්න. සමහර දවස්වලට වං අතින් කෑම කාලා භාගයක් ගියාමයි මට මතක් වෙන්නේ. ඒත් මම මොකද කරන්නේ? උත්සාහය කියන්නේ මම දැන් කාපු එක කනවා කියලා හිතන්නේ නැහැ. ඒ වෙලෙම අත හොදගෙන ඉතුරු භාගය කනවා අත දකුණු අතින්. මෙහෙම උත්සාහවත් වෙන මට මහත්තයා වං අතේ තියෙන මේ හුරු අයින් කරලා දකුණු අත හුරු කරගන්න අවුරුදු 30ක් ගිහිල්ලා තිබුණා. මේක මගේ ජීවිතයේ සැබෑම සිද්ධියක්. ඉතින් මම මේක උපමා කරගත්තේ අර මට වං අතින් කන එක පුතේ වැරදි, මේක හොඳ නැහැ, දකුණු අතින් කන්න ඕනේ කියලා දෙන්න කවුරුවත් හිටියේ නැති කාලේ මං වං අතින් කෑවා වගේ අපිට මේ පවතින යථා ස්වභාවය මේකයි, මෙහෙම බලන්න එක හොඳ නැහැ මේවා කියලා දෙන්න කවුරුවත් නැති කාලේ අපි සත්‍යයක් ඉන්නේ, පුද්ගලයෙක් ඉන්නේ, මේ අම්මා, මේ තාත්තා, දුව, පුතා කියලා ඔහොම තමයි අපි කටයුතු කළේ, ඔහොම තමයි අපි ජීවත් වුනේ. ඉතින් මෙහෙම කටයුතු කරද්දී මෙහෙම ජීවත් වෙද්දී මේ ඇයිනෝ නේද මතය? එතකොට මෙහෙම කටයුතු කරද්දී මේ ඒ කියන්නේ අපිට මේ සත්‍ය පුද්ගලයේ මේක බලන එක වැරදි කියලා දෙන්න නැති කාලෙදී මේ අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි යාළු මිත්‍රයෝ කියලා අදහස් ඇති කරගෙන සත්‍ය පුද්ගල භාවයෙන් තමයි අපි ජීවත් වුනේ. අපි මුල් කාලේ දන්නේ නැහැ හරිදී පැත්තකින් තිබුණා මේක වැරදි කියනකොත් අපි දන්නේ නැහැ. කොහොම අපි ඉන්නකොට බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා පෙන්වුවා අර සීයා මට කිව්වා වගේ පුතේ වං අතින් කන එක වැරදි කියලා ඒක හොඳ නැහැ ඒක වැරදි කියලා දකුණු අතින් කන්ද කියලා කිව්වා වගේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණාට පස්සේ පෙන්වුවා මාන්නේ ඔය සත්‍ය පුද්ගලය කියලා දකින්න එක සත්‍ය පුද්ගලයක් හැටියට දැකලා ඒක ඇතුලේ තව නෑද යෝ සහෝදරයෝ කියලා මේ බෙදාගෙන මෙහෙම ඇසුරු කරන මේ දකින්න එක වැරදි. මොකද ඔය විදිහට දැක්කහම ඕකේ තියෙන දෝෂේ මොකද්ද? සත්‍ය පුද්ගලය කියලා දැක්කහම ඒ ඉන්න සත්‍යය පුද්ගලය තමන්ගේ වෙනවා තමන් වෙනවා. එතකොට සෙනෙහස කියන එක, තණ්හාව කියන එක, ඇලීම කියන එක ඇති වෙනවා. එතකොට ඒවා නැති වෙච්ච දවසට දුක වෙනවා. දුකට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් හැටියට දකින්න එක කියලා පෙන්වනවා. එතකොට එහෙම සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් කියලා දකින්න එකේ එක වැරදි කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. පෙන්වලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ අපි සත්‍ය පුද්ගලයා කියලා බලන තැනක තියෙන නාම රූප කියන ධර්මතාව දෙකක්. අර මම ඉස්සෙල්ලා විස්තර කළ විදිහට මෙතන තියෙන නාම රූප කියන ධර්මතාව දෙකක් තියෙන්නේ. මෙන්න මේකයි ඇත්ත. මෙන්න මේ නාම රූප කියන ධර්මතාව දෙක දකින්න. මෙන්න මේ නාම රූප කියන ධර්මතාව දෙකක් තියෙන්නේ. මේ නාම රූප කියන ධර්මතාව දෙක තියෙන තැනක සත්‍ය පුද්ගලයේ කියලා ඔය ඇති කරගෙන ඉන්න අදහස වැරදි. ඔය වැරදි අදහස නිසා යෝගලන්ට තණ්හාව ඇතිවලා දුක එන්නේ කියලා පෙන්වනවා. එතකොට දැන් ඔන්න අපිට පෙන්වනවා අර සියමත වං අතින් කන එක වැරදි පිටේ දකුණු අතින් කණ්ඩ කියලා පෙන්වන්නේ. පෙන්වාට ඒක ඇත්ත දැනගත්තට හුරුව ගියේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය පුද්ගලයා කියලා දකින්න එක වැරදි එහෙම බලන්න එපා. ඔකට දුක එනවා. දුක එන්න තියෙන මාධ්‍ය ඕක කියලා පෙන්නලා ඒ නිසා නිවැරදි දෙයක් තියෙනවා. මේ නාම රූප කියන ධර්මතා දෙක පිළිසිඳ දකින්න. එතකොට සත්‍ය පුද්ගලයෙක් හැටියට පෙනෙන්නේ නැහැ. තණ්හාව වේදෙන්නේ නැහැ. දුක එන්නේ නැහැ. දුක මිදෙන්න පුළුවන් කියලා පෙන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ ওই ටික කිව්වා කියලා, ওই වචනේ මම ඕගලන්ට කිව්වා කියලා, ඕගලන්ට මේ නාම රූප දෙක එක පාට එළඹ සිටින්නේ නැහැ. සත්‍ය පුද්ගල හුරු එක පාට ගෙවෙන්නේ නැහැ. දැන් තමයි ඕගලන්ට වැඩක් තියෙන්නේ. මොකද මේ නාම රූප දෙක නොදන්නා කාලෙදි, අර මම දකුණු අතින් කෑ යුතුයි කියන එක නොදන්නා කාලෙදි වම් අතින් කාලා හුරු වුණා නම්, දකුණු අතින් කෑ යුතුයි කියන එක දැනගත්තාත් වම් අත තාම හුරුයි මට. ඒ හුරුව දැන් ගෙවන්න දකුණු අතින්ම කෑ යුතුයි. ඒ වගේ නාම රූප දෙකක් තියෙන්නේ සත්‍ය පුද්ගලෙක් හැටියට මේ දකින්න එක වැරදි කියලා කියලා දුන්නාම, නාම රූප දෙකක් හැටියට බැදී යුතුයි කියලා දුන්නාම ඔන්න දැන් සම්මාදිට්ඨිය ඇත්ත අපි දන්නවා. ඇත්ත දකිනවා. දැන් වැරද්දක් තේරෙනවා මෙහෙම බලන එක. නමුත් දැන් අපිට කළ යුතු වැඩක් තියෙනවා. මේ කළ යුතු වැඩක් තියෙනවා. මොකද්ද දැන් මේ වැරදි හොරුව අයින් වෙන තාක්, නිවැරදි ජීවිතයට එකතු වෙන තාක්, හුරු වෙන තාක් කරන්නට ඕනේ. වම් අතේ හුරුව ගෙවිලා දකුණු අත හුරු වෙනකම් මට කෑම කන්න උනා වගේ නාම රූප දෙක පිනෙන මට්ටමට, හිතන්ද නෙමෙයි පිනෙන මට්ටමට, ඇහෙන් බැලුවත් හිතින් හිතුවත් මෙතන පවතින ධර්මතාවය මේකයි කියලා නුවණට හැපිලා පවතින ජීවිතයට හැපිලා පවතින මට්ටම එළඹ සිටින තාක්, සත්‍ය පුද්ගලයෙක් හැටියට දැක්කපු බල්ලපු මේ හුරුව ගෙවෙන තාක් අපිට දැන් කරන්න වැඩක් තියෙනවා. මොනෝක තමයි විදර්ශනාව කියලා කියන්නේ. දැන් තමයි කරන්න යමක් තියෙන්නේ. මොකද මේ ඇත්ත අහගත්ත පමණකින් වැරදි හුරුව නැති වෙන්නේ නැහැ. දැන් නාම රූප දෙක නොදන්නා කාලෙදී පුද්ගලයේ 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 කියලා බැලලා අපි බැලුවා. බලලා 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 දැන් ඒක හුරුයි. දැන් අපිට නාම රූප දෙකක් තියෙන්නේ මෙතන කියලා දැනගත්තා. වැරදි හුරුවම ඉදිරිපත් වෙනවා. දැන් අපිට ඔන්න සම්මා සතිය කියන එක ඕනේ ওই විදිහට. එතකොට සම්මා වායාම ඕනේ ඔනොතෙන්ට. ඒකයි දැන් සතිපට්ඨානේ උනත් බලන්ද කියන හැටි. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. කෙලස්තවන වැරෑතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහියකින්. ඒ කියන්නේ දැන් මෙතන නාම රූප ධර්මතා දෙකක් තියෙන්නේ කියලා දැකලා පුද්ගල සංඥාව ගෙවා ගන්න ඕනේ කියන නුවණකින් ඒක සිද්ධ වෙන විදිහට සිහිය තබන්න මේ කය කෙරෙහි. කය අනුව බලන්න ඕනේ නිකන් නෙමෙයි, මොකද්ද කෙලෙස් තබා ගන්න වැරැතු මේ දුකෙන් මිදී ගන්න ඕනේ කියන උත්සාහය ඇතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහියෙන්. සම්මා දිට්ඨිය මොකද්ද? සත්‍ය පුද්ගලෙක් හැටියට දැක්කොත් තණ්හාව ඇති වෙනවා, තණ්හාව ඇති වුණොත් දුක ඇති වෙනවා. දුක නැති වෙන්න නම් තණ්හාව නැති වෙන්න ඕන, තණ්හාව නැති වෙන්න නම් දුවා පුතා කෙනෙක් කියලා දක්න සත්‍ය පුද්ගල හැඟීම නැති වෙන්න ඕන. එහෙම නැති වෙන්න නම් නාම රූප කියන ධර්ම සාධක බලන්න ඕන. මේ දුක දුක ඇතිවීම දුක නැතිවීම කියන මෙන්න මේ ටික තමයි දැන් සම්මාදිට්ඨිය අපේ. එහෙනම් දැන් අපි හිත තබන්නට ඕනේ, කය කෙරෙහි සිහිය තබන්නට ඕනේ, නුවණ යොමු කරන්නට ඕනේ කොහොමද? මෙන්න මේ නාම රූප කියන දෙක බලන්න. එතකොට දැන් විදර්ශනාව කියලා කිව්වේ කෙලෙස් නැති කරන්න හදනවා කියලා කියන්නේ ඔන්න ඕකට. දැන් ඔගොල්ලන්ට හොඳට තමන්ව බලාගත්ත හැකි කනබුල ආහාරයෙන් යුක්ත මේ කයත්, කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතික ටිකත්, ඒකෙන් කිරණ බැඳ ටිකත් ඕගොල්ලන්ට පේන්නේ නැතුව පුද්ගලයෙක් පෙනෙනවා නම් ඒ මේ පුද්ගලයෙක් පෙනෙන්නේ පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමක් දැනෙන්නේ පුද්ගලයෙක් ඉන්න හින්දා නෙමෙයි. ඔය නාම රූප දෙකක් තියෙන්නේ කියන එක නොදන්නා කාලෙදී පුද්ගලයේ පුද්ගලයේ කියලා බලපු හුරුව තමන්ගේ මනසේ ගෙවිලා නැතිකම ඔය තියෙන්නේ. ඒ පුද්ගලයේ පුද්ගලයේ කියලා බලපු හුරුව තමන්ගේ මනසේම හැපිලා ඔය පවතින්නේ. ඒ නිසා විදර්ශනාව තමයි හැම වෙලාවෙම සත්ත්ව පුද්ගල භාවයට හම්බ වෙන සවිඥානික හැම වස්තුවක්ම තමන් ඉදිරිපිටට එද්දි මනෝමයෙන් හරි පංච විඥානයේ ඉදිරියට හරි එන හැම වෙලාවකදීම අපිට තියෙනවා කරන්න වැඩක්. මොකද්ද? අපිට සත්‍ය පුද්ගලයා කියලා හිතෙන හැම තැනකම නෑ, එතන තියෙන්නේ මෙන්න මේ වගේ ධර්මතාවයක් නේද කියලා. කනබුන ආහාරයෙන් හැදුණු හම්මස් වෙන ආහාරින් යුක්ත රූපයක්, ඒ කය ඇසුරු කරගෙන අවිද්‍යා කර්මෙන් තමයි විඥානයක්, ඒ සිතෙන් මේ රූප බැලීම් ඇහිම් ආදී මේ කටයුතු ටික කරනවා නේද කියලා මෙන්න මේ වගේ දෙපැත්තට මෙනෙහි කළ යුතුයි. ඔහොම මෙනෙහි කරලා කොච්චර දුරට කළ යුතුද? මේ ආශ්‍රවයක් ක්ෂය වෙනකන් මේ සත්‍යයේ පුද්ගලයේ කියන දැකීම, සත්‍යයේ පුද්ගලයේ කියන දැකීම තමන් තුළ ගෙවෙන තාක් මේක කටයුතුයි. එහෙම නැතුව අර සත්‍ය පුද්ගලයේ කියලා පෙනෙන්නේ සත්‍ය පුද්ගලයක් ඉන්නේ හින්දා නෙමෙයි, මෙන්න මේකයි ආශ්‍රය කියන එක මතක තබා ගන්න. එතකොට විදර්ශනාවේ ලක්ෂණය තමයි මොකද? කෙලෙස් නැති කරන එක, ආශ්‍රයක් ක්ෂය කරන එක. දැන් බලන්න ආශ්‍රයක් ක්ෂය කරන්න තියෙන්නේ, ක්ෂය කරනවා කියලා කියන්නේ ගෙවන්න තියෙන්නේ. දැන් ඕනම දෙයක් ගෙවනවා කියලා කියන්නේ දැන් ගලක් වුණා, කහ කෑල්ලක් වුණා, නැති කරන එක වෙනම එක, ගෙවන එක වෙනම එකක්. ඒක උරච්චි කරලා ගෙවන්න ඕනේ. ඒ වගේ මේක තියෙන්නේ ගෙවලා දාන්න, ක්ෂය කරන්න තියෙන්නේ. මේ ආත්මය ක්ෂය කරන්න පුද්ගලයේ සත්‍යය කියන අදහස කියලා කියන්නේ මේක දැන් ආශ්‍රවයක්, කෙලෙසයක්. මොකද්ද මේ පුද්ගලයේ සත්‍යයක් කියලා බලපු හුරුවක් තියෙන, ඇත්ත නොදන්නා කාලෙදී මේ නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන්නේ කියලා, නාම රූප දෙකක් තියෙන්නේ කියලා නොදන්නා කාලෙදී අපි පුද්ගලයේ කියලා බැලුවා. එදා අපි ඔක වරදක් කියලාවත් දැනගෙන හිටියේ නෑ, දන්නේත් නෑ, අපිට කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නෑ. ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළුණේ නැත්තම් මේ ජීවිතේ මේ සසරේ කවදාවත් අපි දන්නේ නෑ ඔක වැරදි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේලාගේ වටිනාකම තේරෙන්නේ නූපන් මාර්ගය උපදනවා. එතකොට ලෝකෙට බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම සැපක් කියලා කියන්නේ මේ දුක නැති කරන මාර්ගය මතු කළ දෙනවා, යටපත් වෙලා තියෙන ඇත්ත හෙළි කළ දෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා පෙන්නවා ඔය බලන ක්‍රමයේ වැරදි. ඕකේ තියෙන ආදීනව ටිකක් පෙන්නවා. ඔය බලන ක්‍රමය බැලුවොත් දුක කියන එක තමන්ගේ ජීවිතෙන් නැති වෙන්නේ නැහැ. තමන් දුක එන්නේ ওই වැරදි දෘෂ්ටිය නිසායි, වැරදි අදහස නිසායි. වැරදි අදහස නිසා ඍජුවම දුක එන්නේ, වැරදි අදහස නිසා අපිට පෙනෙන්නේ ඇත්ත නොදන්නාකම නිසා වැරදි දැකීමක් ඇති වෙනවා සත්‍ය පුද්ගලෙක් කියලා. ඇත්තම මොකද නාම රූප දෙකක් කියන්නේ කියන එක නොදන්නාකම. ඒ නොදන්නාකම නිසා දකින්නේ සත්‍ය පුද්ගලෙක්. එතකොට ඉන්න සත්‍ය හෝ පුද්ගලය තමන්ගේ හෝ තමන් හෝ කෙනෙක් හෝ දෙයක් හෝ වෙලා තණ්හාව ඇති වෙනවා, තණ්හාව ඇතිවෙලා දුක ඇති වෙනවා. ඉතින් මේ වැරදි කී දුක එන නිසා ඉතින් මෙන්න මේ ටික පෙන්වහම පෙන්නලා බුදුරජාණන් වහන්සේ දුක නැතිව ඉන්නනම් තණ්හාව නැති වෙන්න ඕනේ, එහෙමනම් මේ වැරදි දැකීම නැති වෙන්න ඕනේ. සත්‍ය පුද්ගල කියන වැරදි දැකීම නැති වෙන්න ඕනේ. වැරදි දැකීම නැති වෙන්න නම් ඒකට වෙන ක්‍රමයක් නැහැ. නිවැරදිව දකින්න සම්මාදිට්ඨි ඇත්ත ඇති හිතේ දකින්න. මේ දුක නැති කරන මාර්ගයක තියෙන මොකද සම්මාදිට්ඨි ඇත්ත දකින්න. කියලා ඇත්ත කියලා දුන්නා නාම රූප දෙක. දැන් අපි ඇත්ත නොදන්නවා නෙමෙයි දන්නවා. දැන් මිත්‍යා දෘෂ්ටිය නැහැ. සම්මාදිට්ඨිය තියෙනවා. ඒ කියන්නේ ඇත්ත දන්නවා, අහලා දන්නවා. හැබැයි ඒක තමන්ගේ දැකීමක් වෙලා නැහැ. කල්යාණ මිත්‍රයසුර පරතෝගෝසය කියන තැන සම්මාදිට්ඨියේ මුල්ලංග දෙක ලැබිලා තියෙනවා. දැන් අපිට ඕනේ ආධ්‍යාත්මික යෝනිසමනස්කාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියලා ඔන්න ඔය දෙක සීලයක පිහිටල සමතකමතහනකින් හිත වඩමින් දැන් ඔන්න ඔය ඇත්ත සිහි කරන්න. ඕගොල්ලෝ දන්නවා මේ ඇත්ත සිහි කරන්න මොකටද? මේ ආශ්‍රවයක් ක්ෂය කරගන්න කියලා දැනගන්න. මොකද ආශ්‍රවේ නාම රූප දෙක නාම රූප දෙකක් හැටියට නොදන්නා කාලෙදි පුද්ගලයෙක් කියලා ඇසුරු කරපු වැරද්දක් තියෙනවා අපිට දැන්. අද සත්‍යයක් කියලා පුද්ගලයෙක් කියලා කෙනෙක් යනවා මම යනවා කියලා මේ අපේ හිතේ හැපිලා හිටින්නේ අපිට දැනෙන්නේ එහෙම කෙනෙක් ඉන්න හින්දා මම ඉන්න හින්දා නෙමෙයි, මේ ආශ්‍රය නිසා. මේක තමන්ගේ කෙනා කෙනාගේ సంతානයේ හැපිලා පවතින හුරුවක්. වැරදි ආශ්‍රය කියලා කියන බොහෝ කල්සික පැවතෙන කෙලෙස් මෙන්න මේ කෙලෙස් ගිවි යුතුයි කියලා දැනගෙන අන්න ඒක ක්ෂය වෙන විදිහට නැවත නැවත මෙනෙහි කර කර අර නාම රූප දෙක ප්‍රකට වෙන විදිහට බල බල පුද්ගල සංඥාව ගෙවඬ විහෙතන එකට කියනවා ඔන්න විදර්ශනා භාවනා කරනවා කියලා. ඒකෙදි 1000ක් හිටියත් එයාට ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා හැමතැනකම 1000ක් ඉන්නවා කියන තැනකත් තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදෙන රූපයක්. ඒ කය ඇසුරු කරගෙන අවිද්‍යා කර්ම කියන හේතුගෙන් පැමිණි විඥානයක් මේ නාම රූප ධර්මතා දෙකක් තියෙනවා හැමතැනකම. ඒ ධර්මතා දෙක නොදන්නා කම නිසා පුද්ගලිය ගොඩක් ඉන්නවා, සත්‍යය ගොඩක් ඉන්නවා කියන අදහසක් ඇති කරගෙන ඉන්නවා නේද? අපි ජීවත් වෙන්නේ අපි එක්කමයි, 1000ක් දෙනා හදාගෙන 1000ක් දෙනා තුල අපි ඉන්නේ කියන කාරණාව Tamanta තේරෙයි. එකයි කැලේට ගියත් එයා ඉන්නේ තනියම නෙමේ, තණ්හාව දෙවෙන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යම් වෙලාවකදී විදර්ශනා ඥානයෙන් යුක්ත කෙනා 1000ක් මැද්දේ හිටියත් ඉන්නේ ආ තනියම. මොකද නාම රූප කියන ධර්මතා දෙකක් දකින්න මිසක සත්‍ය පුද්ගලයෝ කියන මට්ටමින් නිදිලා ශුන්‍යතාවයකින් ඉන්න පුළුවන්. සත්ව පුද්ගල ආත්ම භාවය තමන්ගේ సంతානේ ශුන්‍ය නම් අන්නේ ශුන්‍යතාවය. සත්ව භව තමන්ගේ මනසේ නැත්තම් පුද්ගලයෙක් කියන හැඟීම තමන්ගේ సంతානේ නැතිනම් අන්නේ ශුන්‍යතාවයේ ආර්ය ශුන්‍යතාවය. අර අරමුණ නැති ශුන්‍යතාවය සමතේක ලක්ෂණයක්. ඒක රාග විරාග චේතු විමුක්තිය. මෙතන තියෙන්නේ අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තිය. ඒ නිසා මෙතනදී සත්තු භාවයෙන් පුද්ගල භාවයෙන් ආත්ම භාවයෙන් තමන්ගේ මනස ශුන්‍යයිද කියලා බලන්න. සත්තු භාවයේ තමන්ගේ මනසේ තියෙන සත්තු පුද්ගල ආත්ම භාවයෙන් මනසෙ මිදෙන තා ඉබඳු ආර්ය ශුන්‍යතාවයක් ඇති වෙන තා ඕගොල්ලෝ මේක කරන්නේ. එතකොට විදර්ශනාවේ ලක්ෂණ ටික තමයි මොකද්ද? විදර්ශනාවේ කෘත්‍ය තමයි මොකද්ද? මේ වැරදි දැකීම දුරු කරන එක. ඒකේ ලක්ෂණය මොකද්ද? ඇත්ත ඇති හැටි පෙන්වන එක. මේ නාම රූප දෙක තියෙන්නේ කියන එක නොපෙනෙන බවට සාපේක්ෂව දකින්න අපි අපේ මනසේ තාම ආශ්‍රව ගෙවිලා නැහැ. කෙලිස් ගෙවිලා නැහැ කියලා. කෙලිස් ගෙවිලා නැහැ කියලා දකින්න තියෙන සාක්ෂිය, කෙලිස් තියෙනවා කියන්න තියෙන සාක්ෂිය අපිට අපේ මනස නෙමෙයි. අපේ මනසේ රාගයක් නොවන බව නෙමෙයි, තරහ නොවන බව නෙමෙයි, හිත සමාහිත බව නෙමෙයි. මේ ඇත්ත පේනවද නැද්ද කියන කාරණාවයි ඒකට තියෙන සාක්ෂිය. ඇත්ත පේනවා නම් හා කෙලෙස් නැහැ. මොකද කෙලෙස් නැතිනම් ඇත්ත පේනවා. ඇත්ත පේන්නේ නැත්නම් තියෙන්නේ ආශ්‍රව තුනයි කියන මින්ම උඩට මතක තබා ගන්න. මතක තබාගෙන අර හිතේ සමාධිය නිසා ඇතිවන ලක්ෂණ වලට ලෝකය රැවටෙද්දී මේක චිත්ත සමතයකින් ඇතිවන ලක්ෂණයක් ඒ තුලින් කෙලෙස් නැති වුණා කියලා සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සමතේ ලක්ෂණයයි කියලා දෙන්නම නොරැවටෙන්න හඳුනගෙන රැවටෙන අය ටික ටික හරි දැනුවත් කරන්න මේක ඇත්ත මෙන්න මේකයි කියලා. ඒ වගේම කෙලෙස් නැති වෙනවා කියලා කියන්නේ මේ ආශ්‍රවදි වෙන්න ඕනේ. ඒ කෙලෙස් නැති වුණා කියලා දකින්න තියෙන සාක්ෂිය තමයි මොකද්ද? අරමුණු නූපදින බව, අරමුණු නොවන බව, තරහ නොවන බව, රාගය නොවන බව නෙමෙයි. අකුසලයන් නූපදින බව නෙමෙයි ඒකට තියෙන සාක්ෂිය. ඇත්ත පේනවද කියන පැත්තයි ඒකට තියෙන සාක්ෂිය. සමතේ ලක්ෂණය තීරණය කරන්න තියෙන වැරද්ද නොවන විදිහට. වැරද්ද නූපදින බව තමයි සමතේ ලක්ෂණය. ඒ නිවැරද්ද දැකපු හින්දා නෙමෙයි වැරද්ද නූපදින්න ප්‍රයෝගය කරපු නිසා. නමුත් විදර්ශනාව දකින්න තියෙන ලක්ෂණය වැරද්ද නරක දේ තමන්ගාව නැහැ කියන එකෙන් නෙමෙයි. හරි දේ පේනවාද, හරි දේ එළඹ සිටිනවාද කියන තැනට සාපේක්ෂව විදර්ශනාව කියන එක මනින්ද තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන එකට සාපේක්ෂව කෙලෙස් නැද්ද කියන එක මනින්ද තියෙන්නේ. ඒ නිසා ඒ බවස් තේරුම් ගන්නව නම් හොඳයි කියන එක මතක් කරනවා. මොකද මේ ටික මතක් කළේ මම මේ කමතහන භාවනා කමතහනක් වඩනකොට යම් යම් පෙරපසු විශේෂයන් තියෙනවා තමයි. ඒවා නොදැනෙනව නෙමෙයි. නමුත් අපි ඒවයන් කෙරෙන ලක්ෂණ කෘත්‍ය ටික නොදන්නවා වුණාම අපි ඒකට රැවටෙනවා. ඉතින් ඒ නිසා අපිට සසර පින ඇති කොහොම හරි මේ ආශ්‍රයයක් ක්ෂය කරගන්න. ඉතින් ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්න මගේ වචනේ තහරි. මේ ඕගොල්ලෝ කටයුතු කරලා වැරදුනොත් ඕගොල්ලෝම බේර ගන්න එන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම නුවණින් කටයුතු කරන්න මේ කියන එක ලැබෙනවද නැද්ද කියලා තම තමන්ට ආදීනික වෙච්ච මනසකින් බලන්න පුළුවන්. මේ කතා කරන හැම දෙයක්ම මම මාත්‍යලට හිතන්න පුළුවන් මට්ටමක කියන්නේ. ඒ කියන්නේ දැන් මම කිව්වොත් මේ රූප කලාප බිදි බිදි යනවා කියලා ඕගලන්ට කවදාවත් තේන්නේ නැහැ. එහෙ කියන්න විතරයි වෙන්නේ. නමුත් එහෙම තැනකින් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපිට ඇහැට පේන මට්ටමක. එතකොට ඒ නිසා ඒ පෙනෙන මට්ටමේ ඉඳන් පටන් ගන්න. අපිට ඕනේ ගොඩාක් ගැඹුරු දේවල් නෙමෙයි, ගැඹුරු දර්ශන නෙමෙයි, සරල දෙයක් උනත් අතනහැර කරන්. ඉතින් කිතියෙන් ගත්තාම එක කාරණාවක් මතක් කටයුතුයි. ඒ තමයි සත්‍යෙක් පුද්ගලයෙක් කියලා හරි ආත්මයක් කියලා හරි අපිට පෙනෙනවා නම් අද දවසේදී ඒ පෙනෙන්නේ එහෙම ධර්මතා තියෙන හින්දා නෙමෙයි, ඇත්ත නොදන්නා කාලෙදී ඇති කළ වැරදි හුරුව මේ අපේ මනසෙම හැපිලා පවතිනවා. ඕක ගෙවන්න පුළුවන් එකක්, ඕක නැති කරන්න පුළුවන් එකක්, ඕක ක්ෂය කරන්න පුළුවන් එකක්. ඕක ගෙවන්න, ඕක ක්ෂය කරන්න, ඕක නැති කරන්න කියලා වෙන ක්‍රමයක් නෑ. ඒකට තියෙන සම්මාදිට්ඨිය. නිවැරදිදී දකින්නත්, වැරදිදී අතහරින්නත් තියෙන සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ විතරයි. ඒ නිසා දැනට ඔන්නෝය මං කියපු ටික පොඩ්ඩක් හැමදෙනාම නුවණින් මෙනෙහි කරලා බලන්න. ඒ එතනින් පටන් ගන්න කියලා මතක් කරනවා. මේ නාම රූප දෙක දකින්න එක ඉතා ඔය දැන් මතක් කළ තැන ඉඳලා තව ඉතා සියුම් මනෝ විඥාන සම්පස්සය හරහ නාම රූප දෙකම ප්‍රකට කරගෙන එතන සත්පුද්ගල භාවයෙන් මිදෙන තැන දක්වාම අපිට යන්න ගමනක් තියෙනවා. අපි අරගෙන යනවා. හැබැයි අපිට පටන් ගන්න තියෙන මෙතනින් මේ ටික පටන් ගන්න ආමුදුරනේ කොහොමද මනෝ විඥාන සම්පස්සය හරහා නාම රූප බලන්නේ කියලා මගින් අහන්න එපා. මොකද මේ ආරම්භය નિවරදී නම් ඔයගොල්ලන් එතෙන්ට අරගෙන යයි. ඒ නිසා මේ පළවෙනි පන්තිය ඉඳලා 10 පන්තිය ගන්න කොහොමද කියලා බලන්න ඕනේ නෑ. ඉතින් මෙන්න මේ 10මේ ඒ නියම ස්වභාවයෙන් හඳුනාගත්තේ නැති එකත් වර්තමානය තුළ බොහෝ දෙනෙක් රැවටෙන්නත් රවට්ටවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නොරවටෙන්නත් නොරවටවන්නත් මේ අවබෝධය වටි කියන එක මතක් කරනවා. ඒ නිසා මේ සමතේ ලක්ෂණය ටිකක් වෙනම දැනගන්න, විදර්ශනාවේ ලක්ෂණ ටිකක් දැනගන්න, ඒවා කෘත්‍ය ටිකක් දැනගන්න. එතකොට ආශ්‍රයක් ශේඛරණ්ඩයි තියෙන්නේ. ආශ්‍රයන්ට හේතුව හොතට බලන්න අවිද්‍යාව. ඒ කියන්නේ නාම රූප දෙක නොදන්නාකමයි සත්‍ය පුද්ගලික කියලා වැරදි වැරද්ද ඇසුරු වෙන්න හේතුව. එතකොට අවිද්‍යාව නැති කිරීමෙන් ආශ්‍රය නැති කරන්න වෙනවා. මේ නාම රූප කියන දෙක දැකලා ඒක භාවිතා කරලම තමයි මේ වැරදි හුරුව ගෙවන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. මේ අන්න එහෙමයි කෙලෙස් නැති වෙන්නේ, කෙලෙස් නැති කරන්න වෙන්නේ. එතකොට ඒකට අපිට අරමුණු මොනතරම් ඉදිරියට ආවත් ඒක තමන්ගේ කමතහනට භවනාවට බාධාවක් නෙමෙයි කියන එකත් මතක් කරනවා. දැන් ප්‍රශ්න එහෙම අහනවා නම් අහන්න පුළුවන්. මට ප්‍රධාන වශයෙන් කියන්න ඕන ටික මම පොඩ්ඩක් මතක් කළා. කොහොම අපි ඒ ගැන කතා කරමු. මේකේ මොන හරි දැනගන්න මොන හරි තියෙනවද?
අක්ෂරය සම්බන්ධයෙන්
මේ දැන් අපි අර මතක් කළා මම දැන් නාම රූපකින් ධර්මතා දෙකක් තියෙන්නේ කියලා නොදන්නා කාලේ අපි සත්පුද්ගල භාවයෙන් හිටියනේ. ඊට පස්සේ අපිට කියලා දුන්නා සත්පුද්ගල භාවයෙන් බලන්න එක වැරදි, මෙතන නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලන්න ඕනේ, දැක යුතුයි කියලා කිව්වා. එතකොට අපි දැක්ක ඇත්ත එහෙනම් නාම රූප දෙකක්, එහෙනම් මේ සත්පුද්ගල භාවයෙන් පෙනෙන්නේ ඒ ඇත්ත නොදන්නා කාලේ ඇසුරුකළු වැරදි ඇසුරු. එහෙනම් මේක ගෙවන්න ඕනේ. ගෙවන් වුණාට මේ ඇසුර බලවත් වැඩි නම් අර ඇත්ත දකින්න එක ගොඩාක් දුබල නම් මේ වැරද්දම ඉදිරිපත් වෙන වේගය. ඕකට තමයි අපි කෙලස් නම් කරන්නේ ඕගය කියලා, යෝගය කියලා. ওই වැරද්ද යොදවන නිසා යෝගය කියනවා. වැරද්දටම ගහගෙන යන නිසා ඕගය කියනවා. වැරද්ද නැතුරු වෙන නිසා ආශ්‍රව කියනවා. ওই ඔක්කොම නම් ටික තියෙන තොටෙන්ට. එතකොට මේ වෙලාවේදී මේ වැරද්ද ඉදිරිපත් වෙන බලය අඩු කරගන්න අපිට තව උපායක් කරන්න වෙනවා. මම ඕකෙදි කියන්නේ දැන් කෙනෙකුගේ කකුලේ තුවාලයක් ඇති වෙලා තියෙනවා, තුවාලට බෙහෙත් දාන්න ගියා. තුවාලට බෙහෙත් දාන්න බෑ, මොකද සීනි අමාරු. දැන් තුවාලට බෙහෙත් දාන්න එක නතර දාන්න ඉතල දැන් වෙන බෙහෙතක් කරන්න ඕන. මොකද සීනි අඩු කරන්න බෙහෙත් විඳින්නේ වෙනවා. සීනි අඩු කරන්න බෙහෙත් විඳින්න එක මේ තුවාලට බෙහෙත් දානවා නෙමෙයි. නමුත් තුවාලට බෙහෙත් දාන්න වෙන පරිසරය හදන්න. තුවාලට බෙහෙත් අල්ලන පරිසරය හදන්න. ඒ වගේ දැන් අපි විදර්ශනා කරන්න ගියා. නමුත් මේ ඇත්ත බලන්න ගියා. නමුත් වැරද්ද බලවත් වැඩි. දැන් අපිට වෙනවා වැරද්ද බලය ටිකක් අඩු කරගන්න. ඒ වැරද්ද බලය අඩු කරන එක අර නිවැරද්ද දකින්න එක නෙමෙයි. අර තුවාලට බෙහෙත් දානවා නෙමෙයිද. ඒ වගේ සමත කමටහන කියන්නේ අන්න වැරද්ද බලය අඩු කරන එක. ඒ වැරද්ද බලය අඩු කරන්නේ නිවැරද්ද බලාගන්න උපකාරී පිණිසයි. ඒකයි අර වැරද්ද බලය අඩු කරගන්න කරන දේ නිවැරද්ද හෝ වැරද්ද බලය අඩු කරනකොට ඇති වෙන ගති ටිකෙන් නිවැරද්දක් දැක්ක නිවැරද්දක් දැකීම නිසා සුවපත් වුණා කියලා ඕගොල්ලෝ රැවටෙන්න එපා කියන එක මම කියන්නේ. දැන් ওই සමත කමටහන කියන්නේ ඒ කියන්නේ දැන් මේ කරන්නේ මේ බෙහෙත් දෙන්නේ ඉන්සුලින් දෙන්නේ මොකටද? දැන් මේ තුවාලේ සනීප කරන්න නෙමෙයි. තුවාලේ සනීප වෙන්න නෙමෙයි. ඒ දැන් දෙන්නේ ඒක මේ සීනි අඩු කරන්න. සීනි අඩු කරලා අඩු කරලා අඩු කරලා දැන් තුවාලෙට බෙහෙත් දාලා තුවාල සනීප කරන එක තමයි අපේ බලාපොරොත්තුව. ඉන්සුලින් ගහලා බෙහෙත් දැම්මහම ඒ බෙහෙතෙන් මේ සීනි අඩු වුණා කියලා අඩු වුණාම දැන් හරි කියලා සතුට වෙන්න පුළුවන්. බෑ, තාම තුවාලේ හොඳ වෙලා නැහැ.
තුවාල එහෙම ඔය අපේ මූලික බලාපොරොත්තුව නෙමෙයි දැන් මේ ඉන්නේ අපි දෙවෙනි අධ්‍යයනයේ. ඒ වගේ දැන් ওই විදර්ශනාව කරනකොට විදර්ශනාව කියලා කිව්වේ අපි දැක්ක ඇත්ත. ඇත්ත දකින්නකොට මෙච්චර කල හිටියේ බොරුව කියලා දැක්කා. එහෙනම් දැන් ඇත්ත තුල ජීවත් වෙන්න බොරුව ගෙවා ගන්න ඕනේ කියලා දැක්කා. දැක්කට බොරුව බලවත් වැඩි. දැන් වෙනවා අපිට අර්සිනියම් වලට දෙනවා වගේ බොරුවේ බලවත්කම අඩු කරන්න. එකක් ඒකට ගන්නවා අපි සමතකම තහන. දැන් සමතකම තහන කියන්නේ ඇත්ත දකින්න නැත්තම් ඒ කමතහන කරනකොට ඇති වෙන ප්‍රතිඵල ටිකින් අපි මේ ආශ්‍රයක්ෂය වෙනවා එහෙම නෙමෙයි. මේ බොරුවේ බලවත්කම අඩු කළාම ඊට පස්සේ අපිට පුළුවන් අර තුවාලට බෙහෙත් කරන්න වගේ අන්න ඇත්ත බලන්න පුළුවන්. ඇත්ත දකින්න පුළුවන්. ඇත්ත දකින්න උපකාරයි. ඒ නිසා සමතකම තහන හැම වෙලාවෙම ඇත්ත බලන්න උපකාරී ධර්මයක් කියලා තබා ගන්න. එතකොට මේ බැරි වෙලා ඊට පස්සේ සීනියමාරුට බෙහෙත් දෙනකොට දැන් තුවාල හොඳ කරන්න යෝන්නේ සීනියමාරුට බෙහෙත් දෙනවා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ වෙනවා එයාට වටපිටාවේ ආරක්ෂාවක් ලබා දෙන්න ආහාර පාන පාලනය කරන්නත් වෙනවා. බෙහෙත් විතරක් දෙනකොට හරියන්නේ නැහැ. වැඩිපුර සීනි දාලා කෑම කන ඒව ඔක්කොම නවත්තන්න ඕන වගේ. ඊට පස්සේ හිත සමාධි කරන්න නම් සීලයක් තෝරන වෙනවා. ඒ වගේ වටපිටාවත් ආරක්ෂා කරන්න ඕන වෙනවා. ඒ කෑම බීම නිවකේදී මොකටද ඒ මේ ඉන්සුලින් ඔරොත්තු දෙන මට්ටමට ඉන්සුලින් විද්‍ය මොකටද සීනියමාරු අඩු වෙන්නේ. ඒක කලේ මොකටද තුවාලේ හොඳ කරලා බෙහෙත් දාලා තුවාලේ හොඳ කරන්නේ. එතකොට කෑම බීම වෙනස්කම් කරන එකනොත් අර ඉන්සුලින් විදින එකනොත් තුවාලේ හොඳ වෙනවා නෙමෙයි කියන කාරණාව ඒකට බෙහෙත් දැම්ම නෙමෙයි කියන කාරණාව මතක තියෙන්න ඕනේ. ඒ වගේ කෑම බීම අඩු කොලා ඒවා සීනි නොදන්න නොදී ඒ වගේ ආහාර පාන දෙනවා වගේ තමයි කාය වචන දෙකේ අසංවරකම තිබුණොත් බෑ හිත හදාගන්න හිත සමාධි කරන්න බෑ. ඒ නිසා ආහාර පාලනය කළා වගේ තමයි කාය වචන දෙකේ සංවරය. ඊට පස්සේ අර සීනි අමාරුව නැතිවෙන්න දෙහිති දෙනවා වගේ තමයි සමතකමටහන්. ඊට පස්සේ සමතකමට හන සීලයක පිහිටල සමතකමට හනක් අඩුවහම වැරද්ද බලය අඩු වෙනවා. ඔන්න සීනියම ඊට පස්සේ ඔන්න අර තුවාලෙට බෙහෙත් දානවා. තුවාලෙ සනීප කරනවා වගේ. ඊට පස්සේ පුළුවන් අපිට මේ නාම රූප දෙක හොඳට බලන්න පුළුවන්. බලන කෙනාට පිනෙනවා, ඔරොත්තු දෙනවා. දැන් අර වැරද්ද බලවත් තියද්දි ආස්සෝ බලවත් තියද්දි නාම රූප දෙකක් තින්නේ කියලා සිහි කරන්න බලන්න. සිහි කෙරුවට හිතේ රැඳෙන්නේ නැහැ, හිතේ වදින්නේ නැහැ, හිතේ ගෑවෙන්නවත් නැහැ. නිකන් උඩින්ම පාවෙලා යනවා. අර පාවෙන ලබු කබල් වගේ ලෝකයාගේ මනස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇතුළත හැරිලා හිටින්නේ පුද්ගලයෙක් කියන අදහස තුලම යනවා. ඔය ගතිය අතහැරලා හිතන එක හොඳට අර්ථි වැඩිලා තමන්ගේ ජීවිතේට ඇඟට දැනෙන්න මේ තේරෙන මට්ටමකට අරන් දෙනවා සමතකමතා. ඒ නිසා විදර්ශනාවට උපකාරයි අනිවාර්යම සමතය. නම් සමතේ කියන විදර්ශනාව නෙමෙයි. සීලයේ උපකාරය අනිවාර්යම සමාධියට. නමුත් සමාධිය කියන සීලිය නෙමෙයි. එතකොට සීලයේ සමාධියට උපකාරය, සමාධිය ප්‍රඥාවට උපකාරයි. ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති හිතේ දකින්නවා. මේ සීල සමාධි ප්‍රඥා මොකටද? විමුක්ති. මොකෙන්ද? ආශ්‍රයන්ගෙන් මිදෙනවා. කෙලෙසුන්ගෙන් මිදීම සඳහා. ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදුනහම මිදෙන්නේ මොකෙන්ද? ජාති, ජරා, මරණ, ශෝක, පරිදේ, දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණ එනවා. කෙලෙසුන්ගෙන්, ආශ්‍රයන්ගෙන්, ජරා, මරණයන්ගෙන් මිදුනා කියන නුවණ එන්න නම් මිදෙන්න ඕනේ. මොකෙන්ද? කෙලෙසුන්ගෙන් මිදෙන්න ඕනේ, ආශ්‍රයන්ගෙන් මිදෙන්න ඕනේ, ජරා, මරණ, ශෝක, පරිදේ, දුක්ඛ දෝමන සුපායාස ධර්මයන්ගෙන් මිදෙන්න ඕනේ. එහෙම මිදෙන්න නම් මොකද වෙන්න තෝරන්නේ? සම්මාදිට්ඨිය ඇත්ත ඇති හිති දකින්න. එතකොට ඇත්ත දකින්න නම් සම්මාදිට්ඨියට උපකාරයි සමාධිය. සමාධිට උපකාරයි සීල. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ස්කන්ධ පංචකය හොඳට තේරුම් කර ගන්න ඕනේ. මේ මේ ස්කන්ධ පංචක කියන උදාහරණ රූප වේදනා නෙමෙයි. මේ ත්‍රිශික්ෂාව සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මෙන්න මේ ධර්මතා පහ අපි තේරුම් කර ගන්නට ඕනේ. එතකොට විදර්ශනා කරන්නෙත් ඇයි කියන උත්තරේ තියෙන මේ ජරා මරණ දුකෙන් මිදෙන්න. ඒකට හේතුව සමතය කියලා සීලයක පිහිටලා සමතකම තහනකින් වඩමින් වැරද්ද දුබල කරලා නිවැරද්ද බලන්න. නිවැරද්ද ආපහු බලනවා, ආයෙත් වැරද්ද දුබල කරනවා, ආයෙත් වැරද්ද දුබල කරලා ආයෙත් නිවැරද්ද බලනවා. මේ විදිහට මාරුවෙන් මාරුවට කරා. එතකොට මේ අපිට ගොඩයා ගන්න පුළුවන් දේ කියන එක මතක් කරගන්න. තේරද හත්ය? එතකොට ඔව් කතා කරමු. එකම තැනකට මේ ක්‍රම දෙකෙන්ම යොමු කරන්නේ එකම තැනකට. අර එනේන දේවල් අනිත්‍යයි කියලා බලනවා කියනකොට ඒ අනිත්‍ය බැලීමනුත් මේ කාලෙදි වෙන්නේ සමත කෘත්‍යයක් මිසක ඒකෙන්ද ධම්මානුස්සති සමතයෝකෙන් වැඩෙන්නේ සමතයක් මිසක ඒ එනේන විතරකෙන්ගේ අනිත්‍ය බලනවා කියන එකද මේ පෙන්වන කෙලෙස් දුරු වෙන විදර්ශනාව නෙමෙයි. ඔන්න ඕකදී අපි ලංකා පුත්‍ර මහත්තයාගේ ප්‍රශ්නය මම ගන්නම් මෙතෙන්දී. අර මම මුලින් මතක් කරපු මේ ප්‍රභේදය ගැන පෙන්නන්නට, ඒ කියන්නේ මේ ඵලේ ඥානය සහ මාර්ග ඥානය කියන එක. මෙතනදී සම්මා දිට්ඨිය ගැන කතා කරනකොට අපි හැමෝම හිතාගෙන ඉන්නේ දැන් සම්මා දිට්ඨිය කියන්නේ එකක් කියලා. නමුත් සම්මා දිට්ඨියේ ඒ ආරම්භන නානත්වයක් තියෙනවා, ඒක ගති චරිත නානත්වයක් තියෙනවා. දැන් අපි කියමු ඵලයේ සම්මාදිට්ඨිය කියලා කතා කරනවා, මාර්ග සම්මාදිට්ඨිය කියලා කතා කරනවා, සත්‍යානුලෝමික ඥාන සම්මාදිට්ඨිය, එතකොට මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය, මෙන්න මේ වගේ සම්මාදිට්ඨිය යම් යම් අවස්ථා තියෙනවා. එතකොට විශේෂයෙන්ම මාර්ග සම්මාදිට්ඨිය ඵලයේ සම්මාදිට්ඨිය කියන තැනකදී මේ දෙකේ වෙනස්කම තේරුම් කරගන්නට ඕනේ. අපි ඵලයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඉස්සෙල්ලාම අපිට ඕනේ තැන තේරුම් ගන්නවා. මම උපමාවක් කිව්වොත් අපි කියනවා දැන් මම මේ අනුරාධපුරේ ඉන්නේ කියලා හිතනද මම මෙතන ඉන්නවා, මේ ඉන්න අයගෙන් බැනුම් අහනවා, ගුටි කනවා, නොයෙක් විදිහේ ගැහැට විඳ විඳ මම මෙතන ඉන්නවා කියලා කියනකොට, එතකොට දැන් මේ ඉන්න පරිසරය මට දුකයි. මට කෙනෙක් කියනවා ඔයා මෙතන ඉන්නේ, වාසි මෙතන ඉන්නේ, ඉඳිමි මහ පුදුම දුකක් විඳින්නේ. ඔය දුකට හේතුව තමයි මෙතන දාලා යන්නේ නැතුව මෙතනම අල්ලගෙන ඉන්න හින්දා තමයි ඔය දුක් විඳින්න වෙලා තියෙන්නේ. දුක මොකද්ද? මෙතන ඉන්න එක. දුකක් වෙනවා, දුකට හේතුවක් වෙනවා මේ තණ්හාව මෙතෙන්ටම ආස කරගෙන මෙතනම ඉන්න හින්දා. දුකේ නැති තැනක් වෙනවා, එහෙම නෙමෙයි. අහවල් ගමට ගියා නම් අවල් ගමට ගියා නම් ඔයාට මර්ධකරලට ගියා නම් ඔය එන එක දුකක්වත් නැහැ කියලා පෙන්වනවා. ඔන්න දුක පෙන්වනවා, දුක ඇති වෙන්න හේතුවක් පෙන්වනවා, දුක නැති තැනක් පෙන්වනවා. පෙන්වුවට පස්සේ ඒ නිසා ඔයා හිමින් සැරේ කට්ටිය කවුරුවත් නැති වෙලාවට හිමින් බැහැලා යන්න මේ කියලා පහරත් කියලා දෙනවා. මෙහෙම උතනින් තවමට කියලා තවම මේ බස් එක නැගලා මෙහෙම යන්න කියලා යන තැනක් කියලා දුන්නා කියන්නකො. ඔන්න මං දැන් මුලින් අහගත්ත ඵලයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ දැන් මට ඕනේ දුක නැති වෙන එක තමයි මගේ අර්ථය. ඵලය මගේ මෙතන ඉන්න එක දුකයි, මෙතන දුකයි, ඒ දුකට හේතුව මම මෙතන ඉන්න එක. මෙතනින් ගියොත් ඔන්න මට දුක නැති වෙනවා එහෙනම් කියන කාරණාව. ඊට පස්සේ ඒ සඳහා මට යන්න දුන්න පාරක් කියලා දුන්නා කියන්නකෝ. දැන් පාර කිව්වහම පාරට ගිහාම දැන් මට මුකුත් නැහැ. මට මේ ඉන්න බසක්කුළු ඉන්න තැන තේරෙන්නේ නැහැ. යන්න ඕන තැන තේරෙන්නේ නැහැ. මට දැන් හම්බ වෙන්නේ පාරේ මනුස්සයෝ. එතකොට වැලි පාරවල් තාර පාරවල් ගත් මිනිස්සු දැන් මම මට වෙනවා ඒ හම්බ වෙන දේවල් වල එකකවත් රැවටෙන්නේ නැතුව වැරදි දේවල් අතහැරලා ඒවැ එකකවත් නතර නොවි මේ යන්න. එතකොට ඒ පාරදි හම්බ වෙන දේවල් වල ඇලෙන්නේ බැඳෙන්නේ ගැටි ඉඳ ගියොත් මේ මට මුකුත් කරගන්න බෑ. ඒ එනේන දේවල් වල ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැතුව ඒව මගහැර හැර ගියාම ඒ මගහැර යන්නේ මම වෙන මොකකටවත් නෙමෙයි. මගේ මුල් අදහස ඉෂ්ට කරගන්න. මොකද මේ ස්ථානෙන් අයින් වෙලා අහවල් තැනට ගියාම මට දුක නැතු ඉන්නවා කියන තැන සම්පාදනය කරගන්න. එහෙම නැතුව මම දැන් මාර්ගය තුල ඉන්නෝ නම් එන කිසි දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්නෝ දැන් බොහොම හොඳයි කියලා හිතියා කියලා මට ආර්ථ සම්පාදනය වෙලා නැහැ. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ජාති ජරා මරණ ශෝක පරිදෙය දුක්ඛ දෝමන සුපායාසක් කියලා මෙන්න මේ දුක්ඛ සත්‍ය පෙන්වලා මෙන්න මේක දුකයි කියලා පෙන්වුවා. දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්වුවා. තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා කියලා පෙන්වුවා. පෙන්නලා ඒ දුක නැති කරගන්න තියෙන මග ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨිය කියලා කිව්වා. ඒ සම්මා දිට්ඨියට පෙන්වුවා මොකද්ද? ඇත්ත ඇති හැටි දැකීම. අපි කියමු සම්මා දිට්ඨියට පෙන්වනවා මේ ස්කන්ධය ස්කන්ධයෙන් ඇතිවීමක් නැතිවීමක් දකින්ද ඒ දකින විදිහට හිතනද ඊට උපකාරී විදිහට වචන කතා කරන්ද ඒ කය හසුරවා ගන්නද ඊට උපකාරී වෙ ජීවත් වෙන්න ඊට උපකාරී විදිහට අරමුණු සිහි කරන්ද ඊට උපකාරී වූ සහයකින් එන්න කියලා ඔන්න කිව්වා. ওই ටික කොහොමයිති ඵලයේ සම්මාදිටිය. ওই ටිකයි කියන්නේ ඵලයේ සම්මාදිටිය කියලා කියන්නේ ප්‍රතිඵලය තමයි ජරා මරණ ශෝක පරිදෙය දුකෙන් මිදෙන එක. මොකද ඒ දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිවීමෙන් මේ දුක නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔන්න මාර්ගයක් පෙන්වුවා. දැන් මාර්ගය කියන තැනට ආවහම ආපහු සම්මාදිට්ඨි කියලා පෙන්වන්නේ. ඒ මාර්ගයේදී පෙන්නකොට සම්මාදිට්ඨි කියලා ආයේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං කියනකොට ඉස්සෙල්ලා ටික මෙනෙහි කරගන්න එපා. ඒ වෙලාවේදී බලන්න. අපි කියමු දුක්ඛ ඥානං කියනකොට ඔබතුමල්ල බලන්නේ රූපේ හොඳට බලන මේ රූපේ කියන එක දුක නේද? ඊට පස්සේ මේ ආහාර නිසා රූපේ ඇති වෙනව නේද? ආහාර නැතිනො රූපේ නැති වෙනව නේද? කියලා දැන් රූපය ඇතිවීම නැතිවීමත් බලන ඕන දැන් මාර්ග සම්මාදිට්ඨිය තමයි මේ රූපය ඇතිවීම නැතිවීමත් බලනවා. නාම ධර්මාංගයේ ඇතිවීම නැතිවීමත් බලනවා. මේ විදිහට බලන එකට කියන එක සම්මාදිට්ඨිය. දැන් මේ සම්මාදිට්ඨිය වඩන්නේ මොකටද? මේ විදිහට කළාම තණ්හාව නැතිවලා දුක නැති වෙන්න ඕනේ කියන තැන බලාගෙනයි. ඒ නිසා ජරා මරණ ශෝක පරිදේව දුකයි. ඒ දුක ඇති උනේ තණ්හාව නිසායි. තණ්හාව නැතිනො දුක නැති වෙනවා. ඒ නිසා ඇත්ත ඇති හැටි මුල් කරගත්ත මේ අංගාට තමයි මේ දුක නැති කරගන්න මාර්ගය කියලා පෙන්වහම ඔන්න චතුරාර්ය සත්‍ය ඔය හතර ගැන දන්නා නුවණට කියනවා ඵලයේ සම්මාදිටිය එළඹ සිටින්නෝනේ තැන. ඔන්න ඔය ටික ඔය අවශ්‍යතාවයේ තියෙන කෙනා දැන් එහෙනම් ඒකට පෙන්නපු මාර්ග සම්මාදිටිය හැටියට ඊට පස්සේ එයා මොකද කරන්නේ? කෙනෙක් උපදින අරමුණවල අනිත්‍ය හැටියට බලනවා කියන්ටකො. මේ උපදින අරමුණු අනිත්‍ය හැටියට බලනවා. නැත්නම් හැම අරමුණක්ම දුකයි කියලා බලනවා. නැත්නම් හැම අරමුණක්ම අනාත්මයි කියලා බලනවා. නැත්නම් මේ නාම රූප දෙකක් තියෙනවා කියලා බලනවා කියන්නේ අපි අනාත්මය බලන තව ක්‍රමයක්. අනාත්ම ස්වභාවය. එතකොට නැතිනම් මේ රූපේ ආහාර නිසා හටගත්තේ ආහාර නැතිනො නැති වෙනවා. වේදනා සංඥා සංකාර මේ ස්කන්ධයේ ස්පර්ශ නිසා හටගන්නේ ස්පර්ශ නැති වෙන නැති වෙන මේ විඥානේ නාම රූප නිසා හටගන්නේ නාම රූප දෙක නැති වෙන නැති වෙන කියලා වර්තමානයේක ස්කන්ධියොත් ස්කන්ධයන්ගේ ප්‍රත්‍ය ප්‍රති නැති වීමත් බලනවා වර්තමානික ස්කන්ධයන්ගේ අනිත්‍ය බලනවා වර්තමානික ස්කන්ධයන්ගේ දුක බලනවා එහෙම බලනකොට ස්කන්ධය අනිත්‍යයි කියලා පෙවුනා කියලා ස්කන්ධය දුකයි කියලා පෙවුනා කියලා සම්මාදිට්ඨියක් තමයි ඔය මාර්ග සම්මාදිට්ඨිය ඔය ඕතික දැක්ක කියලා තමන්ගේ ප්‍රශ්නේ ලිහිලා නැහැ ඔය මාර්ග සම්මාදිට්ඨිය වැඩුවාම ඔගොල්ලෝ ඔය සියලු ධර්ම අනිත්‍යයි කියලා සීල සංස්කාරය අනිත්‍යයි කියලා සීල සංස්කාරය දුකයි කියලා සීල ධර්ම අනාත්මයි කියලා යම් කලක දැක්කොත් එදාට තමයි කලකිරෙන්නේ කලකිරලා නොයලෙනවා කියලා කියනන්න තණ්හාව නැති වෙන්නේ එදාටයි තණ්හාව නැති වෙච්ච නිසා දුක නැති වෙනවා දුකෙන් මිදෙනවා කියන උත්තරයක් එන්නේ මේ දැන් ඇත්ත පේනවා මට මොකද අපි රැවටෙන්නේ ඒ නිසායි දැන් මම මේ නාම රූප දෙක බැලුවා මට සත්‍ය පුද්ගලය කියලා නාම රූප දෙකමයි එළඹ තින්න පුද්ගලයේ පේන්නේම නැහැ හැමතුරුනේ දැන් මම මොකද කරන්න කියලා අහනවා ඉතින් අහන්නේ මේකේ අර්ථය නොදන්නක දැන් මට ඇට සැකිලි ටික හොඳට පේනවා දැන් අසුභ භවනාව කිව්වහම මේකේ තියෙන බඩවැල් නෙවුව හොඳට පේනවා හැමතුරුනේ දැන් මොකද කරන්න කියලා ඉතින් මෙහෙම වෙන්නේ අපි යමක් නම් මිදීමට උපයෝගී කරගත්තේ ඒක අල්ලගෙන දැන් මේ ඉන්නේ ඕ බුදුරජාණන් වහන්සේ ධර්මය පහුරකට උපමා කරලා දුන්නේ ඒක කර තියාගෙන යන්න නෙමෙයි. ඒ නිසා මේකෙදි මම කතා කරන ටික තේරෙනවද නැහැ මේක ලොකු අර්ථයක් මම කියන්න යන්නේ. ඒ කියන්නේ සිල් රකින්නකොට සිල් හොඳට තමන්ට ඇත්තටම කය වශයෙන් දෙකෙන් වැරද්දක් නොවන විදිහට හොඳට සීල රකින්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ සීලයේ හේතුෙන් මත් වෙනවා නම් ඔය පහරුව කරේ තියාගත්තා. ඒකෙන් ආපහු අනිත් අයට වඩා මට හොඳ සීල් රැකෙහි කියලා හිතන්නවත් මගේ සීලය හොඳයි කියලා මෙව වෙන්නවත් නෙමෙයි. දැන් සිල්වත් උනේ මට හිත හදාගන්න උපකාරී පිණිසයි කියලා දැන් මගේ කය වචන දෙකේ නම් මං හදාගත්ත දැන් මේ සමාධිය ඇති කරගන්න ඕන කියලා උත්සාහවත් වෙන්න අර පහුර කරට ගන්න එපා. සීලය ගැනමත් උනා නම් පහුර කරට ගත්තා. සමාධි වඩනකොට හොඳට නීවරණ ධර්ම අඩුයි හිතද නුය කරමුණවල දුවන්නේ මේ විදිහට නම් දැන් මට නීවරණ ධර්ම අඩුයි ශුන්‍යතාවය කළඹ සිටිනවා ආලෝක සංඥා තියෙනවා හිත කය බොහොම ප්‍රබෝධමත් දැන් මම යම් තැනකට ඇවිල්ලා දැන් නම් ප්‍රතිඵලයක් තියෙනවා ඒ කියන්නේ පහුර කරට ගත්තා ඈ ඒ කියන්නේ සමාධිය උනේ මොකටද විදර්ශනාවට උපකාර වෙනස ඒ නිසා දැන් මේ කරනකොට ඇති වෙන ප්‍රතිඵල ගැන සතුට වෙන්න එපා. මේ ප්‍රතිඵලයේ සාර්ථක වුණොත් ඊගාවිකට යන්න සුදුසුයි කියන එකයි කියන්නේ. සීලය හොඳට රැක්කොත් සමාධිය ඇති කරගන්න සුදුසුයි ඒකේ ප්‍රතිඵලය. ඒ එහෙම නැතු දුක නැති වුණා නෙමෙයි. සමාධි කමතහ හොඳට වැඩුවොත් ඒක සමාධිය නම් ඒකේ විදර්ශනා කරන්න දැන් සුදුසුයි. කියනවා මිසක දැන් කෙලෙස් නැති වෙලා කියලා එතනින් එළියට පයින්ද නෙමෙයි පවුර කරත් ගන්න නෙමෙයි. දැන් උපදින උපදින අරමුණු වල අනිත්‍ය බලනවා කියලා එක ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒක අනිත්‍යෙන් බැලුවා. දැන් මේ නාම රූප දෙකෙන් බැලුවා කියන්නේ අනාත්මෙන් බලනවා. එතකොට කෙනෙකුට පුළුවන් ලෝකයේ ආස්වාදයෙන් බලන හැම අරමුණකම දුක් වූ ගතියම ප්‍රකට කරලා බලන්න. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය බලන්න පුළුවන්. මේ ත්‍රිලක්ෂණය බලනවා කියලා කියන්නේ මෙයා විදර්ශනා කරනවා. එතකොට මේ ඇත්ත දකිනකොට වෙන්නේ මොකද්ද? පුද්ගලයේ කියන මේ කෙලෙස් දුරු වෙන්න මේ අනිත්‍ය දැක්ක කියලා සතුට වෙනවා නම් දැන් අනාත්මයට පේනවා කියලා සතුට වෙනවා නම් අන්න පහුර කරට ගත්තා. දැන් මේ ටික කළා කියලා තාම බෑ තාම තමගේ විමුක්තිය සාක්ෂාත්ුන්නේ නැහැ. එහෙම බැලුවා කියලා පුද්ගල භාවයෙන් තමයි මිදුන්නේ නැහැ. මෙහෙම බලනකොට මොකද වෙන්නේ? ඇත්ත ඇති හැටි දකිනවා. නාම රූප කින ධර්මතාව දෙකක් තියෙන කියලා දැක්කනම් ඒ වගේම උපදින හැම අරමුණකම අනිත්‍ය දකින්න සිල් සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා. එහෙම දකින කෙනා සිල් ධර්මය අනාත්මයි කියලා දකින කෙනා සිල් සංස්කාරය දුකයි කියලා දකින කෙනා අන්තිමට එන්නේ මොකද්ද? මේ නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධිය වෙනවා කියන තැනකට එනවා. ඒ සමාධිය නිසා ඇත්ත දකින්නවා කියනකොට ඒ දකින්න ඇත්ත මං අර වෙනද කතා කරන පෙර නොතිබීම ලෝකයේ ස්පර්ශ ආයතන හයේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නැති වෙනවා කියන තැනකින් බම්බයක් වුණු ශරීරයෙන් ලෝකේ දකිනවා කියන දර්ශනයක් ඔන්න ওই තැනකට තමයි එන්නේ. එහෙම ඇවිල්ලයි මේ සියලුම ලෝකෙම මිදෙන්නේ. එතකොට කලකිරුලා නොවැල්ලා මිදෙනවා කියන තැනකට අපිවපත් වෙනවා. මොකද දැන් අපි මේ විදිහේ නාම රූප දෙකක් බලනවා කියනකොට ඕගලන්ට සත්ව පුද්ගල නොවු නාම රූප දෙකක් එහෙනම් තියෙන කියන තැනකින් සංඥා ගන්න නිමිති ගන්න ඉතුරු වෙනවා. අපි අනිත්‍යයි කියලා බැලුවත් ওই විදිහට බැලුවත් මේක මග මාර්ගය කියන එක කෙරවලට ගියාම අපිට අර මං කියේ ඵලයේ සම්මාදිට්ඨිය කියලා ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය කියන තැනට ඇවිල්ලා මේ සියලු කෙලෙසුන්ගේ මිදෙන තැන දක්වාම එන්නට ඕනේ. ඒ නිසා මේ කොයි තැනකින් ගියත් එකම තැන. හැබැයි මේකදී මම මතක් කළේ අපි මේ කරන හැම එකක්ම අයිති මාර්ගයටයි. ඔය කරන දේ තුලින් ප්‍රකට වෙන දේ ගති නිමිති ලක්ෂණ මේව මාර්ගයේ වඩනකොට ඇති වෙන ගති ලක්ෂණයි. ඒ තුලින් අපිට සෑහීමටපත් වෙන්න බෑ. අපේ ජීවිතේ ප්‍රශ්නේ උතනින් ලැහිලා නැහැ කියන එක කියනවා මම මේ හැම එකකින්ම. මේක අපි හැබැයි මෙතනින් තමයි යන්න තියෙන්නේ. මෙහෙම කරනකොට මේ ඔක්කොගේ මනසේ යම් දවසකදී එක තැනකට එනවා. ඒ කියන්නේ අද අපි මේ ඔක්කොම කරන පුද්ගල භාවය මේ නාම රූප දෙක තාම බැලුවත් බලන්න ඉන්නවා, අනිත්‍ය බැලුවත් බලන්න ඉන්නවා, දුක බැලුවත් බලන්න ඉන්නවා තාම. හැබැයි නීවරණ ධර්ම අඩු වෙනවා. යම් දවසක් තියෙනවා නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධි වෙනවා. සමාධි කියනකොට මේ අපි ගත්ත එකක් නෙමෙයි. දැන් මෙච්චරකල් අපි සීල සමාධි ප්‍රඥා කියලා මේ කරපු ටික ගත්තාම කරපු ටික ඔක්කොම එකට එකතු කරලා ඇති වෙනවා සමාධිය. මෙන්න මේ සමාධිය නිසා තමයි මොකද මේ ඉස්සෙල්ලා කතා කරපු ටික ඔක්කොම විදර්ශනා ඥාන ලෝකෝත්තර සමාධිය කියන එක. ඒ සමාධිය මුල් කරගෙන ඇති වෙන දැක්මක් තියෙනවා. අන්නේ දැක්මටයි අපි හැම කෙනෙක්ම ආශ්‍රයෙන් කිලසුන්ගේ මිදෙන්නේ. ඒ නිසා එතෙන්දී එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබතුමාලා එක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ මුල නිවැරදි නම් ඔගොල්ලෝ ඒතන දක්වා අරගෙන යනවා. මේ මතක් කරන්න තියෙන දේ තමයි මෙතනදී මේ මාර්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ අපිට මාර්ගය වඩන්ද නිවැරදි දැක්මක්. ඒ කියන්නේ මේ නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන්නේ කියන තැන. නාම රූප ධර්මතාව දෙකක් තියෙන්නේ කියන එක අපි බලනකොට ඕක නිකම්ම මෙව වෙන්නේ. මම අර කිව්වා වගේ කිව්වට නිකම්ම නාම රූප දෙක පෙනිලා සත්පුද්ගල භව කිලිහිනවා නෙමෙයි. ඒ කියන්නේ නාම රූප දෙක බලන් ඒක පේන්නේ ඒ මට්ටමේ නාම රූප දෙක මේ පුද්ගලයක් කියන සංඥාව ගෙවෙනවා. නමුත් පුද්ගලයක් ඉන්නේ සත්වයක් ඉන්නේ කියන හැඟීම අනුසය දක්වා යට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ නාම රූප දෙක දැකීම නිසාම ප්‍රමෝදය ඇති වෙලා, ප්‍රීතිය ඇති වෙලා, පස්තදී ඇති වෙලා, සැපය නිසා හිත සමාධි වෙනවා. ඒ සමාධියට ඇත්ත ඇති හැටි දකින්න අර පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙනවා. අන්න එදාට මේ පුද්ගල සංඥාවේ පුද්ගල හැඟීමේ අපි කියමු අවිද්‍යාව අනුසය කියලා කියනවනේ. ඒ අනුසය කියන තැනින්ම ගේනවා. ඔය කතා කරපු දර්ශනයත් අර වගේ තැනකට සියුම් මට්ටමටම ගිහිල්ලා නැති වෙනවා. අපි අනිත්‍යයි කියපු එකේ අද පේන මට්ටමට අනිත්‍ය බැලුවා. ඊට පස්සේ උපදින අරමුණේ අනිත්‍ය දැක්කහම ඊට සියුම් අනිත්‍ය විතරකේ අනිත්‍ය දකින මට්ටමට ගිහිල්ලත් වෙන්නේ පුද්ගල භාවයේ ඉක්මවාක පුද්ගල භාවයෙන් කරන්න පුළුවන් උපරිමයේ ගිහිල්ලා පුද්ගල භාවය අතහැරෙන මට්ටමක ධර්මතාවයක් මත වෙනවා. ඒ කියන්නේ ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සැපේ ඒ සමාධිය කියන්නේ. අන්නේ සමාධියට පෙනෙනකොට ඒ බලනවා නෙමෙයි පෙනෙනවා. අන්නේ පෙනෙන මට්ටමට එනකොටයි අනුසය කියන එක නැති වෙන පුද්ගලයා නැති වෙන්නේ. මේ හැම කමටහනකින්ම තාම කරන්න ඉන්නවා. ඒ මොකද කරන නිසා. අපි තාම කරන නිසා. යම් දවසකදී මේ කිරීමේ මොන විදිහට කළත් මේ කිරීමේ එක පරාසයක් තියෙනවා. මෙහෙම කළාම නීවරණ ධර්ම දුරු වෙලා ප්‍රීතිය, ප්‍රමෝදය, පසදිය වගේ කියන ධර්මතා ටිකක් බොජ්ජංග ධර්ම පහළ වෙනවා. මෙන්න මේ බොජ්ජංග ධර්ම ටික නිසා ඇති වෙන සමාධියක් තියෙනවා නම් මෙන්න මේ සමාධියට බලන්න අතුරුදහන් වෙනවා. මොකද පෙනෙන නිසා උත්සාහය අතහැරෙනවා. පෙනෙනකොට කලකිරෙනවා, නොයැලෙනවා, මිදෙනවා කියන ටික වෙනවා. අර අපි මුලින් කතා කරමු ජරා මරණ ශෝක පරිදේව කියපු දුක්ඛ දෝමන සුපායස කියපු ප්‍රශ්නෙම මිදෙන්නේ එතන. එතකොට මේ මාර්ගය හැම වෙලාවෙම මේ වඩන මාර්ගය අවසන් වෙන්නේ දුක නැති කළා නෙමෙයි. කෙටියෙන් ගත්තාම හොඳට මතක තියාගන්න, අපි මේ කරන හැම භවනා ක්‍රමයක්ම අවසන් වෙන්නේ දුක නැති කළා නෙමෙයි, ප්‍රීති ප්‍රමෝදේ පස්සදී කියන බුද්ධංග ධර්ම ටික පහල කළායි අවසන් වෙන්නේ කියන එක. ඒ බුද්ධංග ධර්ම නිසා ඇති වෙන සමාධියෙන් ඇත්ත දැකලා කලකිරලා නොයල්ලා මිදෙනවා කියන ධර්මතාවයක් වෙන්න ඕන එකක්. ඒක ගන්නට ගන්නතා ගන්න ඉන්නවා. මේ තේරුණාද මම කියපු එක? ප්‍රශ්න මොනවද තියනවද ඒකේ? සත්‍ය ඥානය කියනකොට මහත්ය එතනදී දුකත් උන, සමුදයත් උන, නිරෝධයත් උන, මාර්ගයත් උන. ඒ කියන්නේ මේ දුක නැති කරන්න මේකයි මාර්ගය කියන ටිකත් උන. කෘත්‍ය ඥානය කියනකොට ওই හතරෙම තියෙන්න ඕනේ කෘත්‍ය ඥානය. ඒලා දිගට මහත්ය. සත්‍ය ඥානය කියනකොට දුක මේ දුක කියන එක ගැන ඇත්ත ඇති හැටි නුවණකුත් උනේ. මේ සමුදියේ නිසා දුක ඇති වෙන්නේ කියලා නෝනකුත් තෝනේ. සමුදියේ දුරුනොත් දුක නැති වෙනවා කියලා නෝනකුත් ඇත්ත ඇති හැටි දකින නෝනකුත් තෝනේ. එහෙනම් ඒ සඳහා මෙන්න මේකයි තියෙන මාර්ගය කියලා මාර්ගය ගැන ඇත්ත ඇති හැටි දකින නෝනකුත් තෝනේ සත්‍ය ඥානයේදී. සත්‍ය ඒ විදිහටම දැක්කා. ඊට පස්සේ තමයි හතරම ඇත්ත දැක්කම තමයි හතරම කරන්න කෘත්‍ය ඉදිරිපත් වෙන්නේ. එහෙනම් මේක පිළිසිඳ දකින්න ඕනේ, මේක ප්‍රහාණය කරන්න ඕනේ, මේක සාක්ෂාත් කරන්න ඕනේ, මේක වඩන්න ඕනේ කියන දේ. එතකොට සත්‍ය ඥානයේදී වෙන වෙන ගන්න බෑ. ඵලයකටයි මාර්ගයකටයි විතරක් කියලා ගන්න බෑ. මේ එතනදී මේ මේ ඵල මාර්ග ඥානයේ කොටසකුත් උනේ සත්‍ය ඥානයට. හැබැයි මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් ඵලේ ඥානයේ මාර්ග ඥානයේ අතර ගත්තාම වෙනසකට තියෙන්නේ මෙහෙම එකක්. මාර්ග ඥානයේදී මාර්ග සම්මාදිටියේදී හැම වෙලාවෙම වර්තමානයේක ඇත්ත පෙන්වන එක. ඵලයේ ඥානයේදී සත්පුද්ගල ආත්ම භාවයෙන් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය ඇඳලා විදිහ දුක් කියන මට්ටමින් තමයි මිදෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට දුක එන්නේ වර්තමානයේකින් නෙමෙයිනේ. අතීතයේ දැක්ක දේවල් අනාගතයේ වෙන දේවල් මේ අපි ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා සත්ත්වයෝ ඉන්නවා කියලා සම්මත මට්ටමේ තියෙන සන්තති මට්ටමේ තියෙන මට්ටමේ දුක ගන්න එක්ෂණික මට්ටමේ ධර්මතාවයක හිත පිහිටවලයි සම්ම මේ සන්තති මට්ටමේ දුකකින් අපිව මුදවනවා. එහෙම සිද්ධියක් නම් තියෙනවා. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය අනුගේ සත්පුද්ගල භාවයෙන් යුක්ත, ඒ කියන්නේ අපිට අම්මා නැති වෙච්ච දුක, පියා නැති වෙච්ච දුක, තමන්ගේ අතපය අහිමි වෙච්ච දුක, තමන්ට අසාධාරණයක් කරපු දුක වගේ සමාජගත නැතිනම් මේ ලෝකෙ තුල ඇති වෙන ප්‍රශ්න ටිකක් තියෙනවානේ. මෙන්න මේ දුක් ටිකමයි මේවැ මුදවනවා. මිදෙන්නේ අපිට වර්තමානයකට මනස උහුරු කරලා වර්තමානයේ ඉඳින්න. මාර්ගයේ ස්වභාවය තමයි හැම වෙලෙම වර්තමානයක අපේ මනස තබා ගන්නවා. වර්තමානයකින් තමයි මාර්ගය කෘත්‍ය වෙන්නේ. ඵලයේ කෘත්‍ය වෙන්නේ හැම වෙලෙම අතීත අනාගත වර්තමාන තමා තුළ බාහිර දුර ළඟ මේ හැම එකකින් වෙන මත. අපි දැන් රූපය ගැන කතා කරනකොට කතා කරනවානේ යං කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා උලාරිකං වා සුකුමං වා ඉනං වාපනිතං වා යන්දුරි සම්තිකේ වා කියන සම්බන් රූපං කියලා මේ හැම රූපයකින්ම එන දුක නවත්තනවා අපි. වර්තමානයේකින් සමහරට අපි බලන්නේ මේ රූපයයි රූපය ඇතිවීමයි නැතිවීමයි විතරයි. නමුත් මේ අර 11 ආකාරයකින්ම දුක එන එක නතර කරනවා. අන්න ඒ වගේ වෙනස තියෙන්නේ ලෝකයේ කියන තැන තියෙන දුකෙන් මිදෙන එක ප්‍රශ්නේ මුදවන එක අපි. ඒක මේ තේරුණාද? දුක්ඛහගත කල්ලි හිත සමාධි වෙන්න හැම වෙලාවෙම හිත සැපසහගත වුණොත් තමයි කය සැපසහගත වුණොත් තමයි හිත සමාධි වෙන්නේ. අපිට වෙන්නේ ලෝකේ සැපසහගත වෙන්නේ එක පැත්තකින් මේ කය හිත දෙක සැපසහගත දුලා හිත සමාධි වෙන්නේ කොහොමද? අපි සැපසහගත කරගන්න දරන උත්සාහයම දුක්ඛහගත බව වෙලානේ. ඒ නිසායි මේක අපිට කරන්න බැරි. ඒකෙන් මම කියුවේ අපි වැඩ කටයුතු මොන දෙයක් කළත් මේ දහමක ඉන්නකොට කෙලෙස් අඩුවෙන්ද ඒ අඩුවෙච්ච බවත් ඇත්ත දැකලා ඇති වෙන සැපයක් තියෙනවා නම් ලෝකේ මොන දුකක් විඳිනවා කියන තැනකදී තමන්ගේ හිත කයදක සැපසහගතයි. උදාහරණයක් ඇහිතිට ගින්නගෙන දැවෙන ගිනි අවුවේ කළු ගල් කඩනවා කියන්නේ කුළු ගිලියක් අත දීලා ඒත් මෙයාගේ හිතයි කය දෙකම ඇතුළතින් පුදුම ප්‍රබෝධමත්. ඒ වගේ ඒ හිත සමාධි වෙන මේ ධර්මයේ තියෙන සැපේ එකයි. එයාට ඒ කළු ගල් කඩන එකවත් බරක් දැනෙන්නේ නැහැ. මේ අන්න ඒ වගේ ඇතුළත එළඹ සිටි සැපසහගත බවක් ආවොත් තමයි සැපසහගත කල් හිත සමාධි වෙනවා කියලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධිය කියන තැන උපදින්නේ. ඉතින් එහෙම වෙන්නේ අත නොහැර නුවණින් බැලීම නිසා කෙලෙස් අඩු වෙච්ච කෙලෙස් ගෙවිච්ච මට්ටමක. ඒ නිසා එහෙම පොඩ්ඩක් බලන්න. ඉතින් ඔයා නාම රූප දෙක බලන එක නම් බලලා මේ නාම රූප දෙක නොදන්නා කාලෙද පුද්ගලයෙක් හැටියට අතු බලපු හුරුව නේද මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා මේ වගේ එහෙම තමන්ගේ පැත්තේ මේ ආශ්‍රය තියෙන බවත් මෙනෙහි කරන්න. එහෙම කරනකොට කාලයක් යනකොට හොඳට තේරෙනවා මේ වැරද්ද. ඒ කියන්නේ තුන් භවයේම අපි කෙලෙස් නිසා දුක් විඳින හැටි අපිට තේරෙයි. අපිට ප්‍රකට වේ. ඒ කියන්නේ මේ නාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මව්මල දුකට අඳපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි පියාමල දුකට අඳපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි මේකෙන් ඉඟියක් කරනවා බුදුරජාණන් වහන්සේ. මේ අම්මා මල දුකට පියාමල දුකට අඳපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කියන්නේ මේකෙන් පෙන්නනවා මේ අවිද්‍යාවෙන් කෙලෙසේ නිසා අපි මේ වගේ දුක් විඳලා තියෙනවා. අද දවසේවත් මේ දුකෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න කියන එක. මොකද මේ නාම රූප කියන දෙක අපි ප්‍රකට වුණොත් අනේ නාම රූප දෙක මලා නේද අම්මෝ කියලා අපි අඬනවා. දඬන්නේ නැහැ. එහෙම එළඹම සිටිනවා මේ. ඒ කියන්නේ Taman කියන ගණත් එහෙම. ඉතින් මේ ඒ දුක කියන එක අහලකටවත් එන්නේ නැහැ. ඒ කියන්නේ මොන දෙයක් වුණත් බින්දෙන රූපයේ බින්දෙනවා. කැඩෙන දේ කැඩුණා කියන තැනකින් දකින්න තරම් Tamanගේ මනස උපේක්ෂා වෙනවා. ඉතින් එහෙම නැතුව අපිට මේ වස්තුන් දකිනකොට ආශ්‍රය ඉදිරිපත් වෙන තාක් අපි තීන්දුව తీරන ගන්නේ ආශ්‍රයයන්ගෙන්. අපිට වෙන්නේ කෙනෙකුට වුණාමයි පුද්ගලයෙකුට වුණා වගේමයි පේන්නේ. එතකොට නාඩ හිටියොත් තමයි පුදුම. මේ අඬන එක පුදුමයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ආශ්‍රය මේ කෙලෙසේ ගවා ගන්න ලැබුණු අවස්ථාවේදී ඒ බව තේරුම් අරගෙන පොඩ්ඩක් මේ ආශ්‍රය කෙලෙසේ ගවා ගන්න උත්සාහවත් වෙන්න. මොකද අපිට බොහොම සරලයි මේ මොනවා හරි දෙයක් කරන්න. නමුත් ඇත්තටම මේ බුදුදහමෙන් පෙන්වන යථාර්ථය තේරුම් ගන්නවා කියන එක ටිකක් හරි අමාරුයි. ඒක දකින්න තැනට එන්න ඕනේ. මොකද දැන් අර කී හැමදාම අපි ජීවත් වෙන්නේ මේ ස්පර්ශ ආයතන 6ම හැදුණු ලෝකයක් හදාගෙන ලෝකයක් අපි අසුරු කරන්නේ. අපිට කවදාවත් ඒක පේන්නේ නැහැ. ඒක පේන්න නම් අපි ගාව තියෙන මේ කෙලෙස් සම්පූර්ණ නැති වෙන්න ඕනේ. ඒකයි මම ඔය මතක් කළේ අදියර දෙකක් ගැන. අපි මාර්ග සමාධිත්‍යයේදී බලන්නේ රූපයත් රූපයත් නාම රූප දෙක. ඊට පස්සේ එතනින් කෙලෙස් අඩු වුණාම අපිට ඊට පස්සේ ඵලයේ සමාධිත්‍ය කියලා හම්බ වෙන්නේ මොකද්ද? මේ මුළු ලෝකයම කියන එක. අපි දැන් එක ස්ථානයකින් බැලුවේ එක දර්ශනයකින් සියල්ලම අපි කියමු මේ ස්පර්ශ ආයතන 6ම තියෙන දෙයක් වෙනවනේ මේ තමන් තුළම. තව ඒ කියන්නේ මේ තමන්ගේ ආයතනයන්ගෙන්ම හටගත්තු දෙයක් කුයි තමන්ට පේන්නේ කියලා බාහිර තියෙන දෙයකින් මිදෙන තැනකට එනවා කියලා මේ මාර්ගයේ සම්මාදිට්ඨියේ ඵලයේ සම්මාදිට්ඨියේ වෙනස අපිට ලැබෙන්නේ දුකෙ මිදීම මේ දෙහාකාරකට. ඉස්සල්ලාම රූපයක් රූපයක් කිරීමත් මාර්ගයේදී බැලුවට අන්තිමට ඵලයේ සම්මා දිට්ඨියේදී අපිට හම් වෙන්නේ ස්පර්ශ ආයතන 6ම ගත්තාම ඒ කියන්නේ ඇහෙන් හදපු රූපයක්මයි අපි දකින්නේ මිසක තියෙන රූපයක් හම්බ වෙනවා හම්බෙච්ච රූපෙ තියෙනවා කියන තැනින් ඒ කෙලෙසින් මුදොර ජරා මරණයන්ගෙන් මුදවනවා. අන්තිමට තමන් තුළම ස්කන්ධය ඉපද නිරුද්ධ වෙනවා කියන දර්ශනයකට හිත තබලා බැහැර සියලු නිමිති වලින්ම මිදෙනවා කියන තැනකට යනකම් අරගෙන යනවා අපි. දැනට ඒ නොතේරුණායක ප්‍රශ්නයක් කරගන්න එපා. දැනට කරන්න කියපු ටික මම හිතන්නේ පැහැදිලි ඇති නේද? සීලයක පිටලා සමාධි වඩමින් විදර්ශනා කරන්න කියපු ටිකත් සමත කමඨහනක ලක්ෂණ ටිකත් විදර්ශනා කමඨහනක තියෙන ලක්ෂණ ටිකත් මම කියපු ටික පැහැදිලි ඇති නේද? මාතෙල දැනට අන්නේ ඒ ටික ඔබතුමන්ලා පොඩ්ඩක් කරන්න. ඉදිරියේදී මම ඉන්නවා. තව අපිට මාර්ග සමාධිත්‍ය පදේ සමාධිත්‍ය අතර තියෙන වෙනස්කම් අපිට තේරුම් කරගන්න පුළුවන් වෙයි. ඒ ගැන දැනට ප්‍රශ්නයක් කරගන්න එපා. හැමෝටම හැබැයි මම මතක් කරනවා මේ අර මෙහෙම අර ආනාපාන සතිය වඩමින් මේ නාම රූප දෙක බලන්න තව අර ක්‍රමයට පුළුවන් අපේ ලංකා පුත්‍ර මහත්තයා ආපු විදිහට ආනාපාන සතිය වඩමින් උපදින විතරකයන්ගේ අනිත්‍ය බලන්න පුළුවන්. උපදින උපදින විතර්කයන්ගේ අනිත්‍ය බලන කෙනා වුණත් ලෝකයේ අසුරු කරන වෙලාවට පුද්ගලයෙක් සිහි වෙන වෙලාවට නාම රූප දෙක මෙහෙම ධර්මතාවයක් තියෙන්නේ නේද කියන එකත් බලන්න. මේ ඒ ධර්මතා දෙකම ඒ ධර්මතා තුනම මාරු මාරුට ගන්න. මේ මොකද අපි හිතේ පවතින ධර්මතා කොච්චර උපදින විතරකයන්ගේ අනිත්‍ය බලනවා කියන තැනින් හිතෙත් අපිට තාම වර්තමානයේදී වෙන්නවා කය සහිත වූ නැත්නම් රූපවත් වූ ලෝකයක් එක්කයි අපිට ගැටෙන්න වෙන්නේ. එතකොට ඒ අපි ඇසුරු කරන රූපවල තියෙන රූප කියලා හම්බෙන තැනක තියෙන ස්වභාවය අපේ නුවණට හැපිලා තිබුණ නැත්නම් අපි ඒකෙන්දි රැවටෙනවා. ඒ නිසා හිතේ පවතින ධර්මතා අල්ලගන්නවා වගේම අල්ලගැනීමෙන් දැනට වෙන්නේ නිවර්ණ ධර්ම අඩු වෙන එක. එතනදී අපි ඇසුරු කරන්න වෙන කය සහිත වූ ලෝකයේ හම්බෙන තැනදී පෞතෙන් ධර්මතා නුවණ මෙනෙහි කරුවොත් ඒ ධර්මතා හම්බ වෙන තැනදීත් ඒ නුවණ අපි පිටපසෙන් ටික ටික එඳ හුරු වෙනවා. ඒකත් අපට ලාභයක්. දැන් මාරාර බොහෝ දිනකට මම කියන්නේ ආනාපාන සතියත් වඩන්ද උපදින විතර්කයන් ගැන නිත්‍යයත් බලන්ද මෙහෙම නාම රූප දෙකත් බලන්ද මේ ටික මාරුවේ මාරුට අරගෙන යන්නේ. එතකොට ඔය අතර සමති විදර්ශනා දෙකම වැඩෙනවා. සී දෙක පිටලා තියෙන. ඉක්මන වේගවත් වැඩි එතකොට. එහෙනම් අදට මම නතර වෙන්නද වෙන මොකක් තියනවද? ආයතනයන්ගේ දක්ෂ ආයතනයන්ගේ දක්ෂ වෙන්නේයි කිටින් කිව්වහම පේන දේ අල්ලන්න පුළුවන්, අල්ලන දේ පේනවා, පේන දේ අහන්න පුළුවන්, ඇහෙන දේ පේනවා කියලා එකිනෙකට බැඳින්නේ නැතුව පේන දේ පේනවා විතරයි, ඇහෙන දේ ඇහෙනවා විතරයි, අල්ලන දේ අල්ලනවා විතරයි, ඒ රස දැනෙන දේ රස දැනෙනවා විතරයි කියලා ඉගෙන ගන්න පුළුවන් විදර්ශනා ඥානයක් තියෙනවනම් මෙන්න මේකට කියනවා ආයතනයන්ගේ දක්ෂයි කියලා. ආයතනයන්ගේ අදක්ෂකම තමයි ආයතන පටල ගන්නවා. ඒ කියන්නේ දැන් මේ ඇහැට පේන දේ අල්ලන්න පුළුවන් කියලා හිතනවා. අල්ලගෙන ඉන්න දේ තමයි පේන්නේ කියලා හිතනවා කියන්නේ ආයතනයන්ගේ අදක්ෂයි. මේ පේන දේ අහුනේ නැහැ, අහුවෙච්ච දේ පේන්නේ, අහුනේ පටි ධාතුව පේන්නේ වර්ණ සටහනක් කියලා දෙක තග්ගල වෙන් කර ගන්න පුළුවන් නම් ආයතනයන්ගේ දක්ෂයි. හරි නේද? ප්‍රශ්නේ උත්තර කෙටි ඉන්නේ. එහෙනම් වත්මිසුලත් මේ වාදේ නතර වෙන්න. මේ මම මේ මම ඉඳලා දෙන අවස්ථාවල්දී එන්න මේ කට්ටිය ක අනිත් හැමෝටම මොනවාරි ප්‍රශ්න තිබුණොත් ඒවා සටහන් කරගන්න පත්මසිරි මහත්මයාට පොඩ්ඩක් දැනුවත් කරලා තියන්න. මොකද සමහර අවස්ථා බොහෝ වෙලාවකට මේ පත්මසිරි මහත්මයාට මම ඉඳලා හිටලා කතා කරන අවස්ථාවන් තියෙනවා. මට අර දීර්ඝව ඔක්කොම සම්බන්ධ කරගෙන මේ වගේ කරන්න අවස්ථාවක් නැති වෙලාවකදී ඉඳලා හිටලා මම විනාඩි 5කට හමාරගෙන නිකන් කතා කරන අවස්ථාවක් තියෙනවා. ලොකුම අත්‍යවශ්‍ය ගැටලුවක් කරගෙන තිබුණොත් ඒ වෙලාවට හරි මේ එතුමා වගේ ඇහුවොත් හරි මට හරි එහෙම උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. ඒකද නේ මොන බලකටද කරන්න නෙවෙයි. නමුත් මේකට මුල් වෙන්න කෙනෙකුත් එපා දැන්. ඉතින් ඒ නිසා ඔය පත්මසිරි මහත්තයා මුල් කරගෙන ඉතින් මේ කටයුතු ටික කරන්නේ මම කියන්නේ ඔයගොල්ලෝත් එක්කම එකතු වෙලා තියා. එතකොට අර මට ලේසි ඒ නිසා. මේ එහෙම මොන හරි ප්‍රශ්න තිබුණොත් එතුමාට පොඩ්ඩක් මතක් කරන්න. අනිත් වෙලාවේදී මේ මට පුළුවන් අවස්ථාවකදී මේ වගේ මම මේ හැමෝටම කතා කරන්න. එහෙනම් හැම දිනටම තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබේවා. වහ වහාම මේ ධර්මය අවබෝධ කරගන්න මේ ජීවිතයේදී මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ දේශනාව හේතුපොනිස් වීම වේවා කියලා ආශිර්වාද කරනවා.
අම්මෝ රෙදිමියා ඇහෙන්න පොඩ්ඩේ නැති ගියා. ලොකු දහම දෙන්නා කරා දැන් ගානද ඕස් ඉන්නවා නෝ කිව්වද